හොඳයි පින්වතුනි, ඔය කවුරුත් හිටගෙන ඉන්න අය පුළු පුළුවන් තැන්වලින් ඉඳගන්න පැයක් පමණ වේලාවක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නත්, ඊට පසුව පැය එකහමාරක් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නත් තියෙනවා. ඉතින් ඒක නිසා කවුරුත් බොහොම සාවධානව තැන්පත් වෙලා පුළුවන් තැනකින් ඉඳගන්න. අද ටිකක් ඉඩපාඩුකම් අභාසුකම් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත් කවුරුත් ඉවසලා විමසලා අනික් අයටත් අවස්ථාවක් දෙන්න තැනක් ලබා දෙන්න. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්ම පරියායං දෙසිස්සාමි තං පුනත සාදුකං මනසිකරවෝත බාසිස්සාමි තීති. පින්වත්නි, මේ උතුම් බුද්ධ දේශනාව එදා ගෞතම බුදුපියාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් තුල, වසර 45ක් තුල දේශනා කර වදාළ ධර්මය ත්‍රිවිධ ශාසනයක් පූර්ණ වන්නට දේශනා කළා. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. මේ ත්‍රිවිධාකාර වූ ත්‍රිවිධ ශාසනයම පූර්ණය වෙන්නටයි බුදුහාමුදුරෝ එදා මේ පරියාප්ති ධර්මය දේශනා කළේ. ප්‍රතිපත්තිය අනුගමනය කරන්නටයි, භාවිතයට ගන්නටයි, ඒ භාවිතයට ගෙන මේ ප්‍රතිවේද මගඵල ප්‍රතිවේද කරන්නටයි. ඒ කියන්නේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයක් දේශනා කරන්නේ ලෝකයාට අනුකම්පා සහිතව ඒ මේ ධර්මය ශ්‍රවණය කරන අහන ඒ මග අනුගමනය කරන පින්වතුන්ටත්, අනුගාමිකයන්ටත්, ශ්‍රාවකයන්ටත්, භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටත් මගඵල ලබන්නටම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නටම උපකාර වන ආකාරයට. ඒ නිසා ලෞතර බුදු කෙනෙක් ලෝකයාට දේශනා කරන ධර්මය පරියාප්ති ධර්මය නමින් දේශනා කරනවා. ත්‍රිපිටකයේ මේ පරියාප්ති ධර්මය විග්‍රහ කරලා තියෙනවා පංච පරියායක් විදියට. පළමු කොටම සබ්බ ධම්ම මූල පරියාය ධර්මය දේශනා කරලා තියෙනවා. දෙවනුව සබ්බ ආශව සංවර පරියාය දේශනා කරලා තියෙනවා. තුන්වෙනුව ධම්ම පරියායං බෝ කියලා දේශනා කරලා තියෙනවා. හතරවෙනුව නිබ්බේධික පරියාය ධර්මය දේශනා කරලා තියෙනවා. අවසාන වශයෙන් මඟඵල ලබන්නට උපකාර වන ධම්ම අනුධම්ම පරියාය පිළිබඳව සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ උතුම් බුද්ධ ධර්මය බව උදුරා දමන්නට උපකාරක ධර්මය. බව කිව්වේ රාග බව, ద్వේෂ බව, මෝහ බව හිතකයි උපදින්නේ. හිතක උපදින පුද්ගලයෙකුගේ, ප්‍රත්‍යඥ පුද්ගලයෙකුගේ, විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයෙකුගේ අර ක්‍රියාකාරීත්වය නිසා, ප්‍රිය දෙයට ඇලීම නිසා රාග බව අලුතෙන් උපදිනවා. වැරදි දෙයට තමන්ට නොකමැති දෙයක, අකමැති දෙයට යම් ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වුණ ගමන් ඒ පුද්ගලයාට දෙවෙනි වේශයක්, ද්වේෂ බව උපදිනවා. ඒ වගේම පුද්ගලයා තුළ මානයක් උපදිනවා, ප්‍රියා ප්‍රියාතර මනිනවා, සංසන්දනය කරනවා. ඒ නිසා මෝහ බව හිතක උපදිනවා. එනිසා පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් තුළ රාග බව, ද්වේෂ බව, මෝහ බව නිරන්තරයෙන්ම නිරතුරුවම උපත ලබනවා. මේ උපත ලබන රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් සහ මුලින්ම උදුරා දමන්නට උපකාර වන ධර්මය තමා බුද්ධ ධර්මය. ඒ නිසා ඒ අනුව බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බොහොම හොඳින් කල්පනා කරලා, බොහොම පිරිසිදුසේ සකස් කරලා, බොහොම අනුපූරකව, අනුපුබ්බංගව මේ පංච පරියාය, පරියාප්ති ධර්මය දේශනා කළා. ඒ නිසා මේ සබ්බ ධම්ම මූල පරියාය, සබ්බ ආසව සංවර පරියාය, ධම්ම පරියාය, නිබ්බේධික පරියාය, ධම්ම අනුධම්ම පරියාය කියන පංච විද පරියාප්ති ධර්මයක් බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම ගණනාවකින් දේශනා කරලා ත්‍රිපිටකයේ මේ සියලු සූත්‍ර පැහැදිලිව පිරිසිදුව සඳහන් කළා, සටහන් කළා. දැනට අපට ලිඛිතව කියවා ගන්න පුළුවන් විදිහටත් ලේඛනගත කරලා තියෙනවා. මේ පරියාප්ති ධර්මය යම්කිසි ආකාරයකට පිරිසිදුව පැහැදිලිව තේරුම් ගන්නට නොලැබුණොත් කෙනෙකුට ප්‍රතිපත්තිය, ප්‍රතිපත්ති ශාසනය පූර්ණේ කරගන්න බෑ. එනිසා පරියාප්ති ධර්මයට ගැළපෙන ආකාරයටයි, පරියාප්ති ධර්මයෙන් විස්තර කරපු, විග්‍රහ කරපු ආකාරයටයි ප්‍රතිපත්තිය පූර්ණේ කරගන්න පුළුවන්. එනිසා මේ පරියාප්ති ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනේ මේ ආචික්කනා දේශනාවක් හැටියට. මේ ආචික්කනා දේශනා පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානි කම්මාන්ති. එනිසා මේ පරියාප්ති ධර්මය බුදුහාමුදුරුවෝ බෙදලා විග්‍රහ කරලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට අර විභංග ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙන නොයෙකුත් ආකාරයන් වලට විභජනය කළා, විවරණය කරලා, පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානි කම්මන්ති කියන්නේ මේ දුකෙන් එතෙර වෙන්න, සසරෙන් එතෙර වෙන්න, ලෝකයෙන් එතෙර වෙන්න උපකාරක ආකාරයටයි මේ පරියාප්ති ධර්මය ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් කවදා කොතැනකදී දේශනා කළත් ලෞතර බුදුරෙක් මේ පරියාප්ති ධර්මය දේශනා කරනවා අනිවාර්යයෙන්ම. පරියාප්ති ධර්මයේ දේශනා නොකොලොත් ප්‍රතිපත්තිය, මාර්ගචරියාව, පිළිවෙත පූර්ණය කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මිනිසෙයින් හැටියට, මනසක් තියෙන පුද්ගලයින් හැටියට මේ පරියාප්ති ධර්මයේ නිවැරදිව අහගත්තොත් පමණයි පිළිවෙත පූර්ණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. පිළිවෙත පූර්ණය කළොත් නිවැරදිව ඒ අනුව ප්‍රතිවේද කරන්නට පුළුවන්. ඒ කියන්නේ මගඵල ඥායස අධිගමාය කියන මගඵල ලබන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම බුද්ධ ශාසනයක්, ඒ පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන ත්‍රිවිධාකාර වූ ශාසනයක් හැටියට විග්‍රහයක් කරලා තියෙනවා. එනිසා මේ බුදුපියාණන් වහන්සේ අවුරුදු 45ක් තුළ දේශනා කරපු සියලුම ධර්ම එක්ක පරියාප්ති ශාසනයට, එක්ක ප්‍රතිපත්ති ශාසනයට, එමත් නැත්නම් ප්‍රතිවේද ශාසනයට අයිති වෙනවා. මේකෙන් ඉතාම වැදගත් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ පරියාප්ති ශාසනයයි. යම්කිසි කාලෙක මේ පරියාප්ති ශාසනය පැවතුනේ නැත්නම් එහෙම නැත්නම් නිවැරදිව තේරුම් ගන්න බැරි වුණොත් එහෙමත් නැත්නම් විකෘති කළොත් විනාශ කළොත් වෙනස් කළොත් ඕන ඕන මිනිසුන්ට ඕන විදිහට මේකේ අර්ථ ධර්ම අටුවා කතා ටිප්පණි ලියලා වෙනස් කළොත් වෙනත් භාෂාවකට පරිවර්තනය කළොත් ඒකදී වෙනස් වෙන්නේ පරියාප්ති ධර්මයයි. පරියාප්ති ධර්මයේ යම් කිසි කෙනෙක් වෙනස් කළොත් ප්‍රතිපත්තිය නිවැරදිව පිළිවෙත නිවැරදිව පූර්ණණය කරගන්න පුළුවන් කමක් නැහැ. පිළිවෙත වැරදි නම් එතෙන්දී ප්‍රතිවේධ කරන්න මගඵල ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුපියාණන් වහන්සේ මේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කරලා සංදේශනාව දේශනා කළ ද්වතාවය ත්‍රිපරිවට්ඨය චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ සියලු දේ තියෙනවා. ඒ ආකාරයට පරියාප්ති ශාසනය මතු කරලා එය පිළිවෙතක් හැටියට මාර්ග චර්යාවක් හැටියට පූර්ණණය කරගන්නට අවශ්‍ය මග පිළිවෙත පහදා දුන් ධර්මතාවයේ තමා පරියාප්ති ශාසනය. දැන් මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන, එහෙමනම් පරියාප්ති ශාසනයෙන් තොරව ප්‍රතිපත්ති ශාසනයක් හෝ ප්‍රතිපත්ති ශාසනයෙන් තොරව ප්‍රතිවේද ශාසනයක් හෝ පවතින්නට පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාලකම් මේ ත්‍රිවිධ ශාසනය විග්‍රහ කරලා විස්තර කරලා මිනිස්සුන්ට ලෝකයාට අනුකම්පා සහිතව මේ දේශනාව දේශනා කළා. බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ටික කලකින්ම මේක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ටික කලකින්ම අර පළවෙනි ධර්ම සංගායනාවක් පවත්වන්න උනේ මේ පරියාප්ති ශාසනය වෙනස් කරන්න. අර දසවස්තුක වජ්ජීන් වගේම තව අර ഘോഷිතාරාමය මේ වගේ ආරාමවල හිටිය යම් යම් පරිබ්‍රාජකයෝ නිගණ්ඨයෝ තීර්ථකයෝ වගේ අය මේ පරියාප්ති ශාසනය වෙනස් කරන්න උත්සාහයක් දැරුවා. ඒ අවස්ථාවේ තමයි පළවෙනි ධර්ම සංගායනාව කරලා නැවත ප්‍රකරණය කළේ. ඒ කියන්නේ ප්‍රකරණය කරන්නේ නැවත ප්‍රතිසංස්කරණය කළා. බුදුහාමුදුරුව දේශනා කරපු අර පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය නැවතත් කොටස් තුනකට බෙදුවා. සූත්‍ර පිටකය, ධර්ම පිටකය, අභිධර්ම පිටකය, විනය පිටකය කියලා. ඒ අනුව තමයි මේ ශාසනය ඉදිරියට පවත්වාගෙන යන පළවෙනි ධර්ම සංගායනාවෙන් මේ සංදේශනාව දේශනා කරලා ද්වතාවේ ත්‍රිපරිවට්ඨේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මය විග්‍රහ කරලා දේශනා කළේ. ඒවා ඒ කාලේ පොත් හැටියට ලිව්වේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පළවෙනි දෙවෙනි ධර්ම සංගායනාවලදී කොහේවත් මේවා ලේඛනගත කළේ නැහැ, පොත් හැටියට ලිව්වේ නැහැ. නමුත් මේ පරියාප්ති ශාසනය එදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම මේ මාගදී භාෂාවෙන් දේශනා කරපු මේ උතුම් ධර්මය පෙළගස්වලා කටපාඩමෙන් වනපොත් කරගෙන වසර ගණනාවක් පරම්පරාවෙන් පරම්පරාවට පාත්වාගෙන ඉන්නට සුදුසු ආකාරයට පෙළ ගැහුවා. ඒ පෙළ පේලි හැටියට සකස් කළා. සංදේශනාව දේශනා කරාම ඒක පේලි හතරකින් විග්‍රහ කළේ. යේ ධම්මා හේතුප්පබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. එවං වාදී මහා සමනෝ, ඒ මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කරන්නේ තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ යේ ධම්මා හේතුප්පබ්බවා. ඉතින් ඒක නිසා මේ පේලි හතරකට පෙළ ගැස්සුවා. පෙළ ගහලා මේ පෙළ තමා පෙළදාම හැටියට වනපොත් කරගෙන කටපාඩම් කරගෙන අර පරම්පරාවෙන් පරම්පරාවට මේක පවත්වාගෙන ආවා. මේ බුද්ධ දේශනාව ඊට පස්සේ කාලෙක මේ වසර ගණනාවක් යනකොට මේ බුද්ධ දේශනාව මේ පරියාප්ති ශාසනය නොයෙකුත් අය විසින් විශේෂයෙන්ම අර දසවත්තුක වජ්ජී භික්ෂූන් වගේම මහා සාංගික නිකාය කියලා නිකායක් හැදුනා. මෙතෙන්දී මේ පරියාප්ති ශාසනය තරමක් දුරට වෙනස් කරගත්තා. ඒ පරියාප්ති ශාසනය වෙනස් වීමත් සමග නැවත නිවන් දකින මග ප්‍රතිපත්ති ශාසනය, ඒ වගේම ප්‍රතිවේද ශාසනය ටික ටික දුර්වල වෙලා අභාවයට අභාවිතයට ගියා. මේ අනුව තමා මිහිඳු හාමුදුරුවන්ට සිද්ධ වුණේ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 275-85 අතර කාලයක් තුළ වෙනකොට මේ ප්‍රතිපත්ති ශාසනය දුර්වල වුණා. හේතුව අර පරියාප්ති ශාසනය යම් යම් ආකාරයට වෙනස්කම් අර ගෝසිතාරාමයේ සහ මේ නොයෙකුත් අර මහා සාංගික නිකායෙන් ආපු බලපෑම් අනුව. ඒ අනුව මේ රට තුළම මේ එක කොටසක විශේෂයෙන්ම උතුරු කුරු දීපේ ඔය අනුරාධපුර ප්‍රදේශයේ මේ පරියාප්ති ශාසනය වෙනස් වුණා. මේ වෙනස් වීම නිසා තමා මිහිඳු හාමුදුරුවන්ට නැවත අර රජගල රජගහනුවර ඉඳන් අනුරාධපුරයට ගිහිල්ලා මිහින්තලයට ගිහිල්ලා මේ පරියාප්ති ශාසනය නැවත නගා සිටවන්නට කටයුතු කළේ. මේක මහා වංශයේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මිහිඳු හාමුදුරුව කරන්නට යෙදුනේ අති විශිෂ්ට අති උත්කර්ෂවත් මේ බුද්ධලේකුට කරන්නට පුළුවන් විශේෂම යුග මෙහෙවරක්. ඒ පරියාප්ති ශාසනය අභාවයට ගියාට පස්සේ මේ පරියාප්ති ශාසනය නැවත නගා සිටවන්නට මිහිඳු හාමුදුරුව දේශනා කර වදාළ සූත්‍ර ධර්ම 15ක් මහා වංශේ අනුපූරකව අනුක්‍රමිකව සටහන් කරලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මිහිඳු හාමුදුරුව අනුරාධපුරයට වැඩිය පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේ, එහෙම නැත්නම් තුන්වෙනි දවසේ වෙන්න පුළුවන්, චූලාත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරලා මේ සංදේශනාව පැහැදිලිව විග්‍රහ කළා. සංදේශේති සමාදපේති සමුත්තේදේති සම්පහන්සේති කියන මේ සං විග්‍රහය සංගායනාවක් හැටියට විග්‍රහ කළා. ඒ වගේම ඊට දවසකට හෝ දෙකකට පස්සේ මේ මිහිඳු හාමුදුරුවෝ බාලපඬිත සූත්‍රයේ දේශනා කළා, ද්වතාවය විග්‍රහ කරන්නට යෙදුණා. ඊට දවසකට හෝ දෙකකට පසුව ආදිත්ත පරියාය සූත්‍රය, ඊට පස්සේ ආසවිසෝපම සූත්‍රය, අග්ගිකන්දෝපම සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, මේ වගේ සූත්‍ර ධර්ම 15ක් මාසයක් ඇතුළත මිහිඳු හාමුදුරුවෝ එදා අනුරාධපුර යුගයේ හිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවට මේ පරියාප්ති ශාසනය නගා සිටවන්නට නැවත මේ වගේ ලොකු විශාල මෙහෙවරක් කරන්නට යෙදුණා. මේ හොඳට කල්පනා කරගන්න ඕන. අද අපි අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් කියනවා මිහිඳු හාමුදුරුවෝ මේ වචනයක්වත් කතා කරන්න බැරි, ලියන්න බැරි, ලේඛන කලාවක් නැති, අකුරු නොදන්නා, ධර්මයක් තේරුම් ගන්න බැරි මිනිස්සුන්ටයි මේ ධර්මයේ දේශනා කරන්නේ කියන එක සම්මතයෙන් සම්ප්‍රදායෙන් තියෙනවා. නමුත් මේක මහ ලොකු අපභ්‍රංශයක්, ප්‍රබන්ධයක්, බොහොම වැරදි දෙයක්. ඒ නිසා මාසයක් තුළ මහාවංශ මේක පැහැදිලිව කියලා තියෙනවා, මාසයක් තුළ 40,000ක් පමණ පිරිසකට මිහිඳු හාමුදුරුවෝ මේ සූත්‍ර ධර්ම 15ක් අනුක්‍රමිකව ක්‍රමානුකූලව පරියාප්ති ශාසනය මතු කරන්න දේශනා කරලා තියෙන බව ඉතාම පැහැදිලිව ඕන කෙනෙකුට කල්පනා කරලා බලන්න පුළුවන්. මේ ධර්මයක් නොදන්නා, මේ ආගමක් නොඇද වූ, ඒ වගේ වචන කතා කරන්න බැරි සංස්කෘතියක් නොතිබූ කෙනෙකුට මේ වගේ ධර්මයක් මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා දේශනා කළා නම් කොහොමද අහන්නේ, කොහොමද තේරුම් ගන්නේ, කොහොමද මේ අනුගමනය කරන්නේ, ඒ වගේම 40,000ක් කොහොමද මිනිස්සු එකතු කරගන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි එදා වන විටත් මිහිඳු හාමුදුරුවෝ එන විටත් මේ බුද්ධ ධර්මයේ තිබුණා යමුත් යටපත් වෙලා පරියාප්ති ශාසනය අභාවිතයට ගිහිලා තිබුණා. ඒ නිසා මිහිඳු හාමුදුරුවෝ කළ යුග මෙහෙවර තමා මේ සූත්‍ර ධර්ම 15ම මේ යුග මෙහෙවර පැහැදිලිව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විද්වතුන්ට දැන් අද වුණත් කල්පනා කරන්න පුළුවන් හේතුඵල ධර්මයට මනස යොමු කරලා බලන්න පුළුවන් මේ චූලාත්තිපදෝපම සූත්‍රය බාලපඬිත් සූත්‍රය ආදිත්‍ය පරියාය සූත්‍රය ඒ වගේම අග්ගික්ඛන්දෝපම සූත්‍රය ආසුවිසෝපම සූත්‍රය වගේ සූත්‍ර ධර්ම දේශනා කළේ මහණුන්ට. එහෙම නැත්නම් අර එදා විශාල පිරිසක් මහණ වෙලා හිටිය බව ආගමික ආගම් අදාන අය හිටිය බවත් මේකෙන් තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා අග්ගික්ඛන්දෝපම සූත්‍රය ආසුවිසෝපම සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ සූත්‍ර ධර්ම දේශනා කළේ විශේෂයෙන්ම මේ ආගමක් තිබුණා. නමුත් මේ පරියාප්ති ශාසනය සහ මුලින්ම මේ වන විට අවුරුදු 275ක් 80ක් යනකොට යම් ආකාරයක යටපත් වෙලා අභාවයට ගිහිල්ලා තිබුණා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕන මේ මිහිඳු හාමුදුරුවෝ කරපු මෙහෙවර මෙහෙය එහෙම නැත්නම් යුග මෙහෙවර ඉතාම විශිෂ්ටයි. නැවත ඒ යටපත් වෙලා තිබුණු පරියාප්ති ශාසනය අවුරුදු 280කට පස්සේ නැවත නගා සිටුවීමට තමා මේ සියලු සූත්‍ර ධර්ම දේශනා කරලා ඒ අනුව රජ රාජ අනුග්‍රහයත් ලබාගෙන මේ ශාසනය මතු කළේ. ඒ වගේම මේ මිහිඳු හාමුදුරුවෝ දේශනා කළාට පස්සේ නැවත තව ටිකක් කල් යනකොට අර බැමිණි පිටායක් ආව නිසා අවුරුදු 400 මේ 50ක් විතර යනකොට නැවත මේ පරියාප්ති ශාසනයේ යම් ආකාරයක අඩාල වීමක් අභාවිතයට යාමක් සිද්ධ වුණා. ඒකට සිද්ධ වුණේ ස්වාභාවික හේතුවක්. මොකද මේ පරියාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය මේ බුද්ධ භාෂිතය කටින් කට වනපොත් කරගෙන පවත්වාගෙන ආවේ. අවුරුදු 456ක් යනකොට ආවා මේ රටට ලොකු නියඟයක්. වසර ගණනාවක් වසර පහක් හයක්ම අර ක්‍රමානුකූලව වැසි වැටුනේ නැහැ. ජලය තිබුණේ නැහැ. ඒ කාලේ වැව් අමුණු තිබුණෙත් නැහැ. ඔය ලොකු විශාල ඒවා. නමුත් වැව් අමුණු තිබුණා. නමුත් ලොකු විශාල ඒවා තිබුණ නැහැ. ඒ නිසා අර නැගෙනහිරට ගලාගෙන ගිය ගංගා හතක් ගංගා පෙයියාලේ තියෙනවා. ගංගා හතක් ජම්බුද්දීපෙන් ගලාගෙන ගියා කියලා නැගෙනහිරට ඒ මහවැලි ගඟ ප්‍රධාන කොටගත් ගලෝය හැඩෝය කුඹුක්කන් ඔය ඒ වගේම කිරින්ඩි ඔය කුඹුක්කන් ඔය කිරින්ඩි ඔය මේ වගේ ගංගා හතක් නැගෙනහිරට ගලාගෙන ගිය බව ඒ ජම්බුද්දීප පෙයියාලේ ගංගා පෙයියාලේ කියන ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ පැහැදිලිව දේශනා කළා. මේ මහවැලි ගඟ තමයි ප්‍රධාන ගඟ. ඒ මහවැලි ගඟ පවා වියලී ගොස් වැටගෙය ගස්වල ඉස්ම බීලා තමයි අර මේ ත්‍රිපිටකය වනපොත් කරගෙන කටින් කට පවත්වාගෙන ආපු ස්වාමීන් වහන්සේලාට ජීවත් වෙන්න උනේ. මේ වන විට ලියලා තිබුණේ නැහැ මේ පරියාප්ති ශාසනය ත්‍රිපිටක පොත්. ඊට පස්සේ කෑගල්ලට එකතු වෙලා කෑගල්ලේ මාතුල අලුලෙනේදී ඒ පරියාප්ති ශාසනය පළමු අටට ලේඛනගත කළා. ත්‍රිපිටක ග්‍රන්ථ හැටියට පුස්කොළ පොත්වල සිංහල පන්ඳෙන් සිංහල හාමුදුරුවරු සිංහල රටේ තිබුණු පුස්කොළවල මේ පරියාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය ත්‍රිපිටකය හැටියට විග්‍රහ කරලා සංගායනාවක් කරලා සම්බන්ධ වෙලා මේක ලේඛනගත කළා. මෙහෙම ලේඛනගත කරපු ත්‍රිපිටක පොත්වලට අමතරව එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ ඉඳන්ම මහා ප්‍රඥන් වහන්සේලා හැටියට නම් කළ මහා කච්චායන මහා කොට්ටියායන මහා අනුරුද්ධ මහා සාරිපුත්ත මේ වගේ ඒ මහා ප්‍රඥන් වහන්සේලා 7-8 නමක් හිටියා. ඒ අය විසින් මේ හෙළබිමේ සිංහල මිනිස්සුන්ට මේ පරියාප්ති ශාසනය තේරුම් ගන්න පුළුවන් ආකාරයට හෙළ භාෂාවෙන් හෙළ අටුවා ලිව්වා. ඒවා ලිව්වේ සිංහල අකුරෙන් සිංහල පන්ඳෙන් සිංහල හාමුදුරුවරු ඒවා ලේඛනගත කරලා තිබුණා. ඒ ලේඛනගත කරපු ඒ හෙලාටුවා නොයෙකුත් ආකාර නම් වලින් සීහල අට්ඨ කතා, හෙලා අට්ඨ කතා, මහා අට්ඨ කතා, කුරුන්දි අට්ඨ කතා, බුදු කැලි අටුවා හැටියට විග්‍රහයක් කරලා තියෙනවා. මේවා නැගෙනහිර පළාතේ රුහුණේ ඒ වගේම නොයෙකුත් තැන්වල රජ රට වියල කලාපේ ප්‍රදේශවලත් කෑගල්ලේ සබරගමු පළාතේ මේ හෙලාටුවා පොත් තිබුණා. ත්‍රිපිටකයේ ලේඛනගත කරලා තිබුණේ ඒ ලේඛනගත ත්‍රිපිටකයේ තිබුණේ මුල් පිටපත සහිතව කෑගල්ලේ අලුලෙණේ. මේ කෑගල්ලේ අලුලෙණේ තිබුණු ත්‍රිපිටකය මේ විදිහට තියෙද්දි අනුරාධපුරයට ප්‍රධාන නගරය අනුරාජපුරයක් හදලා ගෙනිච්චාට පස්සේ අර හෙලාටුවා සියලු දේ අනුරාධපුරයට අරන් ගියා. දුටුගැමුණු රජුරුව රූණේ ඉඳන් මහා නාගපුරේ ඉඳන් ඇවිල්ලා අනුරාධපුරයේ බලය අල්ලගෙන ඒ අනුරාධපුරයට ඒ නැගෙනහිර සහ රූණේ රජරට අනිකුත් තැන්වල තිබුණු පුස්කොළ පොත් හෙලාටුවා සියලු දේ එක්කව කරගෙන ගිහිල්ලා සත්මාල් ප්‍රාසාදයක් හදලා මෙතන තැන්පත් කළා. ඒ වගේම දුටුගැමුණු රජුරුව අනිකුත් තැන්වල තිබුණු අර බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ කොටස් 8කට අර ද්‍රෝණ බමුණ විසින් බෙදලා දුන්න ධාතුන් වහන්සේලාගෙනුත් කොටසක් අනුරාධපුරයට ගෙනල්ලා අනුරාධපුරයේ අටමස්ථානයක් හැදුවා. අගනගරය අනුරාධපුරයට ගෙනාවා. මේ අනුරාධපුරයට ගෙනාවට පස්සේ ටික කාලයක් යනකොට අර මහා සාංගික නිකාය වළගම්බාහු රජුරුවන්ගේ කාලේ වළගම්බාහු රජුරුව අර ගිරිනම් නිගණ්ඨයාට අභයගිරිය හදලා දුන්නට පස්සේ අර මහා සාංගික නිකාය අය මේ අභයගිරියට ඇවිල්ලා පදිංචි වුණා. ඒ අනුව මහා විහාරයත් අභයගිරියත් කියන පාර්ශ්ව දෙකක් තිබුණා. මේ පාර්ශ්ව දෙකක් තිබුණු නිසා පාර්ශ්ව දෙක නායකත්වයේ ගන්න රජුරුවන්ව ගේ සහයෝගය ගන්න දෙපැත්තකට බෙදිලා තිබීම නිසා මේ ත්‍රිපිටකය ලිව්වට පස්සේ අවුරුදු ගණනාවක් තුළ මේකේ ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණා. මහා සාංගික නිකායේ අභයගිරියේ හිටියා, මහා විහාරිකයෝ මහා විහාරයේ හිටියා. මහා විහාරිකයෝ පණ මෙන් මේ පරියාප්ති ධර්මය, ඒ කියන්නේ හෙළ අටුවාත් ඒ වගේම ත්‍රිපිටකයත් ආරක්ෂා කරගෙන ආවා. ඒව තැන්පත් කළා තිබේ මහා විහාරේ. මෙතෙන්දී මේ මහා සාංගික නිකාය විශේෂයෙන්ම පතංජලි නිකාය ඉන්දියාවෙන් ආපු නිකායක් පතංජලි, ඒකත් බුද්ධාගමක් හැටියට තමයි තිබුණේ. ඒ නිසා කාලයක් තිස්සේම මහා විහාරිකයන්ගෙන් මේ පරියාප්ති ශාසනය ගන්නට හොරෙන් ගන්නට උත්සාහයක් කළා, කුමන්ත්‍රණයක් කළා. මේ අනුව තමා අවසාන වශයෙන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ මහා විහාරිකයන්ව රවට්ටලා මේ ත්‍රිපිටකය අරගෙන මේ ත්‍රිපිටකය නෙමේ මේ හෙලාටුවා ගත්තා. හෙලාටුවා අරගෙන හෙලාටුවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ තමන්ට කැමති ආකාරයට තමන්ගේ මත ඇතුළත් කළා. පරිවර්තනය කළාට පස්සේ මේ පරියාප්ති ශාසනය විනාශ වුණා, වෙනස් වුණා, විකෘති වුණා. යම් ආකාරයක පරියාප්ති ශාසනය ඒ බුද්ධ භාෂිතයෙන් වෙනස් වුණා. ඊට පස්සේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ පොත් 18ක් ලිව්වා. විසුද්ධි මාර්ගය, අර ධම්ම සංගප්පණීකරණය, මේ වගේ පොත් 18ක් ලියලා ඒවා අභයගිරි විහාරේ තැන්පත් කළා තිබුණා. මහා විහාරේ තිබුණු දේවල් ඊට අවුරුදු දෙක තුනකට පස්සේ කුමන්ත්‍රණයක් කරලා මහා විහාරේ තිබුණු සියලු හෙලාටුවා, සියලු අනිකුත් පොත්පත්, හෙළ බසින් සහ සිංහල බසින් සහ පාලි බසින් ලියලා තිබුණු බොහෝ පොත්පත්, අතුන් හද්දෙනගේ බරට තිබුණු පුස්කොළ පොත් ගිනිපත් කළා, විනාශ කළා. මහා විහාරය ගිනිපත් කළා, උඳු අපුරලා. ඒ ස්වාමීන් වහන්සේලාවත් මහා විහාරයේ හිටිය සිවුරු ගලවලා අංවැඩු ගහලා එළෙව්වා කියලා තියෙනවා. මේක මහාවංශයේ තියෙන ඉතිහාසයක්. මේක සත්‍ය ඉතිහාසයක්. මේක සිද්ධ වුණේ බුද්ධ වර්ෂ 915 20 අතර කාලෙකදී. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ආවේ බුද්ධ වර්ෂ 910 12 වගේ කාලයකදී, 15 ඉස්සෙල්ලා. ඉතින් මෙහෙම වූ නිසා දැන් අර පරියාප්ති ශාසනය හැටියට තිබුණු හෙලාටුවා සියලට කතා හෙලාටුවා. මේ සියලු දේ විනාශ වෙලා ගියා. හැබැයි ඉතුරුනේ අර බුද්ධඝෝෂ හාමුදුරුව ලියපු පොත් 1000ට පමණයි අනුරාධපුරයේ අභයගිරියට මහාවිහාරය විනාශ කළා. මෙතන ඉඳන් පොළොන්නරු යුගයට එනකම්ම මේ පරියාප්ති ශාසනය හැටියට මේ රටේ කොටසක් පාවිච්චි කළේ අර බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ පොත් 1000ට තිබුණු කරුණු. නමුත් කෑගල්ල ත්‍රිපිටකය තිබුණා. කෑගල්ල ත්‍රිපිටකය තිබුණු පුස්කොළ පොත්වල පිටපතක් දෙකක් තියෙන ඇති. මේවා පරියාප්ති ශාසනය හැටියට රැකුණා. නමුත් ඒ රැකුණට අනිකුත් පළාත්වල අයට මේක ලබා ගන්න ලියා ගන්න කියා ගන්න තේරුණේ නැහැ. අවස්ථාවක් ලැබුණෙත් නැහැ. හේතුව මොකද බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අර ලියපු දේ අර විසුද්ධි මාර්ගය ඇතුළු අර පොත් 1000ට දැන් පිළිගත්තා. මොකද මහාවිහාරිකයෝ මෙතනින් ගියාට පස්සේ මේ අනුව පරියාප්ති ශාසනය යටපත් වුණා. මේ නිසා හොඳට තේරුම් ගන්න ඕන ඊට පස්සේ ප්‍රතිපත්ති ශාසනයක් නැති වෙලා ප්‍රතිවේද ශාසනයක් නැති වෙලා මගබල ලැබීමේ නිවැරදි මාර්ගය බුදුහාමුදුරුව දේශනා කරපු දේ අභාවයට ගියා, අභාවිතයට ගියා. ඒ නිසා පොළොන්නරු යුගය වෙනකොට මේක මහා ලොකු විනාශයක් වුණා. මේ විනාශය වෙලා පොළොන්නරු කතිකාවට නිසංගමල්ල කතිකාවට අදත් ඕන කෙනෙකුට පුස්තකාලේ මේ ලංකාවේ කෞතුකාගාරේ තියෙනවා, බලන්න පුළුවන්, අරගෙන බලන්න පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා පොළොන්නරු කතිකාවට, ඒ වගේම නිසංගමල්ල කතිකාවට. මේ පරියාප්ති ශාසනය වෙනස් වූ ආකාරයත් මේ පරියාප්ති ශාසනය වෙනස් වූ බව බොහෝ පිරිස පිළිගත්තා. පිළි අරගෙන අර දිමුලාගල මහා කාශ්‍යප හාමුදුරුව මේ මහාවිහාරයට අයිති ඒ කාලේ හිටපු වැඩවාසය කළ දිඹුලාගල මහා කාශ්‍යප හාමුදුරුව මූලිකත්වය අරගෙන මේ පොළොන්නරු කතිකාවටත් ඊට පසු කාලෙක නිස්සංගමල්ල කතිකාවටත් ඇති කළා උත්සාහයක් ගත්තා පරියාප්ති ශාසනය නැවත මතු කරන්න. නමුත් ඒ උත්සාහය නැවතත් පොළොන්නරුවේ හිටපු පෘථග්ජන අර අභයගිරියට ගැලපෙන විසුද්ධි මාර්ගය සහ ඉතුරු පොත් 1000ට ගරුකොට ගුරුකොට සලකා කටයුතු කරපු බොහෝ පිරිසක් විසින් මේ පරියාප්ති ශාසනය නගා සිටුවීමට ඒ ගත්ත උත්සාහය ව්‍යවර්ථ කරන්නට බලවේගයක් හැටියට කටයුතු කළා. ඒ අනුව මේ ත්‍රිපිටක පොත පොත්තික කෑගල්ල තිබුණා. නමුත් හෙලාටුවා ඇත්තේ නැහැ පරියාප්ති ශාසනය මහජනයාගෙන්. ඒ වගේම මේ මහණ වූ මේ ඒ පැවිද්දන්ට අත රටත් මේ පරියාප්ති ශාසනය අභාවයට ගියා. ඒ වෙනුවට ඉන්දියාවෙන් ආපු මහා සාංගික නිකාය බුද්ධ ආගම රජ කරලා ඒ පරියාප්ති ශාසනය සහමුලින්ම වැඳුම් පිදුම් යදුම් පැතුම් කියන දේවල් වලට මහා සාංගික නිකාය පැත්තකට ගියා. ඒ අතරම තවත් මේ පරියාප්ති ශාසනයේ යටපත් වෙන්නට තවත් දෙයක් සිද්ධ වුණා. ඉන්දියාවට ගිය අර මහා සාංගික නිකායේ අය පස්සේ කාලයක කනිෂ්ක රාජ යුගයේ, ඒ කියන්නේ බුද්ධ වර්ෂ 700ක් විතර යනකොට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 700කට පමණ තමයි ඉන්දියාවේ කනිෂ්ක රාජ යුගය ආවේ. කනිෂ්ක රාජ යුගයේ තුල ඉතාමත්ම බලවත්සේ මේ බුද්ධ ආගම ආගමක් හැටියට ඒ ඉන්දියාවේ දියුණු වුණා, ප්‍රචලිත වුණා. නොයෙකුත් රජවරුන්ගේ උපකාරය ඇතුව ඒ අනුව ඉන්දියාවේ බොහොම මේ විශ්ව කීර්ති බුද්ධ ආගමේ පඬිවරු නාගර්ජුන පාදයන් වහන්සේ, ඒ වගේම වාසුදේව, වාසුබන්දු, විශ්වමිත්‍ර, මේ අශ්වඝෝෂ ආචාර්ය, ඒ වගේම අර මංජුසී බෝසතාණන් මේ වගේ අය මතුවෙලා මේ පරියාප්ති ශාසනය යටපත් කරලා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ලංකාවතාර සූත්‍රය, පාරමිතා සූත්‍රය, මේ වගේ අපේ බුදුහාමුදුරුවන්ගේ පරියාප්ති ශාසනයේ ත්‍රිපිටකයේ නොතිබූ සූත්‍ර 20 ගණනක් ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් අලුතෙන් ලිව්වා. මේවා පොළොන්නරු යුගයේ වෙනකොට මේ රටටත් වේගයෙන් ගලාගෙන ඇවිල්ලා ඒවැ තිබුණු අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තිබුණු වැඳුම් පිදුම් යදුම් පැතුම් ඉතාමත්ම ප්‍රචලිත වෙලා මිනිස්සු ඒ පැත්තට හැරුණා. වැඳ වැඳ ඉල්ල ඉල්ල ඇද ඇද හිඟන්න වගේ බුදුහාමුදුරුවන්ගෙන් බුදු පිළිමවලින් බෝගස්වලින් පිළිමවලින් දෙයියන්ගෙන් නිවන ඉල්ලන තත්ත්වයට යටත් පහත් වුණා. ඒ වගේම පරියාප්ති ශාසනය අභාවයට ගියා. ඊට පස්සේ මේ තත්ත්වය යටතේ මේ රටේ පරියාප්ති ශාසනය නැවත මතු කරගන්නට බොහොම අපහසුකමක් අමාරුකමක් ඇති වුණා. ඒ අනුව ප්‍රතුගීසි කාලෙදි ඒ වගේම ලන්දේසි කාලෙදි නොයෙකුත් බලපෑම් නිසා මේ කෝට්ට යුගයේදී ඒ වගේම සීතාවක යුගයේදී මේ පරියාප්ති ශාසනය නමටවත් පාත්වගෙන යන්න කියලා ඒ මහාසාංගික නිකායෙන් ආපු අයටවත් ඉන්න දුන්නේ නැහැ. සිවුරු පෙරවගත්ත බොහෝ දෙනෙක් මරණයට පත් කළා, විනාශ කළා. එකට බැඳලා කැල නිගංගේ ගිල්ලුවා කියනවා 69ක්. ඉතින් මේ වගේ විනාශයන් කරලා ඒ පරියාප්ති ශාසනය සදාටම සාමුලින්ම නැති කරන්න උත්සාහයක් ගත්තා ඒ ප්‍රතුගීසි ලන්දේසි යුගවලදී. ඊට පසුව මේ පරියාප්ති ශාසනය තුළ ඉතුරු වෙලා තිබිච්ච ත්‍රිපිටක ධර්ම පොත් කෑගල්ලේ මාතුල අලුලෙනේ තිබුණේ ඒ මුල් පිටපත්. ඒව නැවත නැවත ලියලියා එනකොට මේ ඉංග්‍රීසි කාර්යයන්ගේ කාලේ 1862 ජෝර්ජ් ටර්න කියන සුද්දෙක් කෑගල්ලේ උපදිසාපති හැටියට පත් වෙලා ආවා. මේ කෑගල්ලට ආපු ජෝර්ජ් ටර්න මේ කෑගල්ලේ මාතුල අලුල්නේ තිබේ පුස්කොළ පොත් ටික දැකලා ඒ පුස්කොළ පොත් 50 ගණනක්ම එංගලන්තෙට අරන් ගිහිල්ලා ඒ එංගලන්තෙදී එංගලන්තේ කෞතුකාගාරයේ අදටත් මේ පුස්කොළ පොත් 54 සංරක්ෂණය කරලා තියෙනවා. පරියාප්ති ශාසනය හැටියට ඉතුරු වුණේ මෙන්න මේ අර යෝජන කියන සුදු මහත්තයා අරගෙන එංගලන්තෙට ගිහිල්ලා එංගලන්තේ තැන්පත් කරපු දේවල්. නමුත් බුරුම රටේ මේකට පස්සේ කාලෙකදී බුරුම රටේ පරියාප්ති ශාසනයක් හැටියට මේ ත්‍රිපිටකයෙන් බුරුමා කුරෙන් ලියපු ත්‍රිපිටකයකුත් තිබුණා. ඒ වගේම විසුද්ධි මාර්ගය ඇතුළු පොතුත් බුරුම රටටත් ගිහිල්ලා බුරුම රටේ අද වෙනකොටත් පරියාප්ති ශාසනය හැටියට විග්‍රහ කරන්නේ, පාඩම් කරන්නේ, අනුගමනය කරන්නේ අර විසුද්ධි මාර්ගය ඇතුළු පොද්දාහත සහ බුරුම ත්‍රිපිටකය කියන බුරුමා කුරෙන් ලියපු ත්‍රිපිටකයක්. ඉතින් ඒක නිසා පරියාප්ති ශාසනය සහ මුලින්ම ලංකාවෙන් නැති වුණා, අභාවයට ගියා. නැවතත් අද වෙනකොට මේ පරියාප්ති ශාසනය නැවත මතු කරලා දෙන්නට මේ ත්‍රිපිටකය බොහොම වාසනාවට වගේ අපිට ඉතුරු වුණා. ඒ ත්‍රිපිටකය අනුව තමයි නැවත මේ පරියාප්ති ශාසනය මතු කරලා මේ ප්‍රතිපත්ති ප්‍රතිවේද මේ තුන් ආකාර වූ මේ ධර්මතාවය අපි මතු කරන්නට කල්පනා කළේ. ඒ නිසා පින්වතුනි, කවුරුත් කල්පනා කරන්න ඕන මේ වැඳුම් පිදුම් යදුම් පැතුම් බුද්ධ දේශනාවට අදාළ දේවල් නෙමේ. නමුත් පස්සේ කාලෙක අවුරුදු 1800ක් පමණ වෙනවා මේ මහා සාංගික නිකාය ආශ්‍රයෙන්, ඒ වගේම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ආශ්‍රයෙන් තමයි මේ වැඳුම් පිදුම් යදුම් පැතුම් ඇතුළුනේ මේ බුද්ධ ආගමට. ඒක බුද්ධ ධර්මයේ නෙමේ, ඒක බුද්ධ ආගම. ඒ නිසා බුදුහාමුදුරුව ආගමක් හෝ ආගම් කර්තෘ කෙනෙක් හෝ නෙමේ, ආගමක ප්‍රතිපත්තියක් දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුව දේශනා කළේ ධර්මයක්. ධර්මයේ දේශනා කළේ මඟඵල ලබන්න ප්‍රතිපත්තියක් හැටියට, මාර්ගචරියාවක් හැටියට අනුගමනය කරලා මේ ප්‍රතිපත්තිය පූර්ණය කරගෙන පිළිවෙතින් පිළිවෙත් පුරාගෙන ප්‍රතිවේද ශාසනය ආරක්ෂා කරගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් මඟඵල ලබන්නට නම් මේ ප්‍රතිපත්ති පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ඒ වගේම ප්‍රතිවේද ශාසනය කියන තුනම යලිත් නැවතත් කල්පනා කරලා බලලා මේක අපිට අයින් කරන්න ඕන ඒවා මොනවද, අපි භාවිතා කරන්න ඕන ඒවා මොනවද කියන එක තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ නොයෙකුත් ආකාරයට විශේෂයෙන්ම බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවා පොත් ලිව්වට පස්සේ මේ විසුද්ධි මාර්ගය ඇතුළු පොත්පත් ගඩුකොට ගුරුකොට පසු කාලෙක මේ හෙළබිමේදීත් පිට රටවල් වලදීත් සංස්කෘත භාෂාවිනුත් නොයෙකුත් ආකාරයේ අටුවා ටීකා ටිප්පණි ලියන්නට යෙදුණා. ඒ වගේම සංස්කෘත භාෂාවෙන් ඉන්දියාවේදී ඔය සුප්‍රසිද්ධ බෞද්ධ පඬිවරු නාගර්ජුන පාදයන් වහන්සේ, ඒ වගේම අස්සගෝස වාසුබන්දු විශ්වමිත්‍ර, ඒ වගේම මංජුශ්‍රී බෝසතාණන්, මේ වගේ අයත් මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවල වචනම අරගෙන ඒ පදවැල්ම අරගෙන ඒවට අර උපනිෂද් ධර්මයට හෝ සංස්කෘත භාෂාවට ගැලපෙන ආකාරයට අර්ථ දීලා අටුවා ලියලා මේ පරියාප්ති ශාසනය ඒගොල්ලන්ට ඕන ආකාරයට වෙනස් කළා. විසුද්ධි මාර්ගයේදී සිදු වුණේ මේ පරියාප්ති ශාසනය යම් ආකාරයක වෙනස් කිරීමක්. ඒ නිසා සීල සමාධි ප්‍රඥා වෙනුවට දාන සීල භාවනා මේ ශාසනයට ඇතුල් වුණා. ඒක බුද්ධ ආගමක්. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ ප්‍රඥාව මුල් කොටගත් ප්‍රඥා සීල සමාධි. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්තේ නැත්නම් මුලින්ම අපි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය නොලබා අපිට පුළුවන්කමක් නැහැ සීලමේ ඥානය, භාවනාමේ ඥානය, ඒ වගේම චින්තාමේ ඥානය, මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබා ගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි අපි මේ සුතමේ ඥානය, සීලමේ ඥානය, භාවනාමේ ඥානය, මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබා ගන්න නම් අර නිවැරදි පරියාප්ති ධර්මය තේරුම් ගත යුතුයි. මේ පරියාප්ති ධර්මය තේරුම් අරගෙන මේ සීලමේ ඥානය, සුතමේ ඥානය, භාවනාමේ ඥානය, මග්ගේ මග්ග ඥාන දර්ශනය උපකාර කරගත යුත්තේ පිළිවෙතක් හැටියට, ප්‍රතිපත්තියක් හැටියට එදිනදා ජීවත් වෙන අවස්ථාවලදී අපි මේක අනුගමනය කරලා අපේ හිතේ උපදින රාග දේශ මෝහ කියන කෙලෙස් ගති අපි විසින්ම උදුරා අස් කරන්නට, ඒ වෙනුවට අලෝභ දේශ අමෝහ වීතරාග වීතදේශී වීතමෝහී තත්ත්වය හිතේ පාත් ගන්නටත්, ඒ වගේම රාගය හිතේ උපදින හැම අවස්ථාවකම අසුභානුස්සතිය වඩලා ඒකෙන් මිදී නිදහස් වෙන්නටත්, ද්වේෂය වෛරය ක්‍රෝධය ඇති වෙන හැම අවස්ථාවකම මෙත්තානුස්සතිය වඩලා හිත පිරිසිදු කරගන්නටත්, ඒ වගේම මේ රාගය ද්වේෂය මෝහය නිත්‍යසේ සුඛසේ අත්ථසේ අස්මිමානයෙන් පෘථග්ජන පුද්ගලයන් තුළ මුල් බැහැගෙන තියෙනවා. ඒ නිසා අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන අනිච්ච දුක්ඛ අනාත්ත වඩලා නිච්ච සුඛාත්ත ඉවත් කළා නිබ්බිදා කියන තත්වයට හිත පිරිසිදු කරගන්නට. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ පරියාප්ති ධර්මය පැහැදිලිව පිරිසිදුව දේශනා කළේ සචිත්ත පරියෝ දපනං කියන තත්වයට පත් වෙන්නයි. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපන. සචිත්තය පූර්ණ වශයෙන්ම පිරිසිදු කරගෙන තමන්ගේ පාලනයට අරගෙන කටයුතු කරන්න. ඉතින් අද වෙන විට මේ හිත පිරිසිදු කරගන්න නෙමේ මේ බුද්ධාගම තියෙන්නේ, මේ භාවනාව සීලය සියලු දේ තියෙන්නේ හිත දියුණු කරගන්න. එහෙමනම් හිත තමන්ට ඕන විදියට අර යම් ආකාරයක හිත වඩා වර්ධනය කරගන්න. මේ වඩා හිත වඩා වර්ධනය කරගන්නේ, එහෙමනම් හිත දියුණු කරගන්නේ මේ ලෞකිකත්වය තුළින් යමක් ප්‍රාර්ථනා කරලා යාඥා කරලා ඉල්ලන්නේ. ඉතින් ඒක බුද්ධ දේශනාවක් නෙමේ, බුද්ධ ධර්මයක් නෙමේ. පරියාප්ති ධර්මයේ තියෙන්නේ හිත පිරිසිදු කරගන්න සචිත්ත පරියෝ දපන. එනිසා පූර්ණ වශයෙන් සිත පිරිසිදු කරගත්ත හැක්කේ රාගයෙන් තොර වීතරාගී, ද්වේෂයෙන් තොර වීතදේශී, මෝහයෙන් තොර වීතදේශී සිතක් පාත්තක. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන අද වන විට අපේ දහම් පාසල්වල, පිරිවෙන්වල, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලවල, නොයෙකුත් විශ්වවිද්‍යාලවල මේ බෞද්ධ දර්ශනය, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය හැටියට උගන්වන්නේ මේ මහා සාංගික නිකායෙන් ආපු වැරදි දේ විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 තියෙන අටුවා ටීකා ටිප්පණි මිසක ත්‍රිපිටකයේ තියෙන නියම පරියාප්ති ධර්මයේ, ප්‍රතිපත්ති ධර්මයේ, ප්‍රතිවේධ ධර්මය මතු කරලා අරගන්නට ඒගොල්ලන්ට ලැබෙන අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක පෘථග්ජන පුද්ගලයෙකුට මතු කරලා ගන්නත් බෑ. ඒක මතු කරන්න නම් මගඵල ලබන්නටම ඕනෑ. ඉතිං ඒක නිසා මේ පරියාප්ති ශාසනයේ යටපත්වීමෙන් සිද්ධ වුණේ නිවන් දකින්නට සුදුසුකම් තිබිලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබලා අනන්ත අප්‍රමාණ මිනිසුන් අපේ මුතුන් මිත්තන් හැටියට උපත ලැබුණත් ඒ කිසි කෙනෙකුට මේ පරියාප්ති ධර්මය නොලැබීම නිසා ප්‍රතිපත්තිය පිළිවෙත අනුගමනය කරන්නට බැරුව ඒ මඟඵල ලබන්නට තිබුණු අවස්ථාව මනුස්සත්ව ප්‍රතිලාභය නිකරුණේම අහිමිලා ගියා. ඉතින් ඒක නිසා පින්වතුනි යම් කිසි කෙනෙකුට මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්න නම් මඟඵල ලබන්න ඕන. අවම වශයෙන් සෝතාපට්ටි ඵලයටවත් පත් වුණොත් පමණයි අර පරම නිබ්බාන සුවයෙන් එහෙම නැත්නම් නියත සම්බෝධි පරායනයෙන්ම සතර අපා දුකෙන් මිදී නිදහස් වෙන්නේ. ඉතින් ඒක නිසා අවම වශයෙන් අඩුම ගණනේ මිනිසෙක් හැටියට ඉපදුණු ඔබ හැමට මේ මඟඵල ලබන්නට නම් ඒකට පරියාප්ති ශාසනය නිවැරදිව තේරුම් ගත යුතුයි. පරියාප්ති ශාසනය තේරුම් නොගෙන මේ ප්‍රතිපත්තිය පිළිවෙතෙන් පිළිගැහිම කරන්න බෑ. ආනපාන සති සමාධිය වඩන්න බෑ. සීල සමාධි ප්‍රඥා තුන පූර්ණය කරගන්න බෑ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න බෑ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ උතුම් පරියාප්ති ධර්මයේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුව දේශනා කළේ කිංචි සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. මේ බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කරන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ලබාගෙන සිව්පසේ ලබා ගන්න නෙමේ න බවා බව හේතු කියලා. ඉතින් ඒක නිසා ධ්‍යාන බවට දෙවි බවට රජ බවට බ්‍රහ්ම බවට පත් වෙන්න නෙමෙයි මේ පරියාප්ති ශාසනය මේ බුද්ධ දේශනාව දේශනා කරන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන මේ රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් උදුරා දමන්නට පහසු පාරක් මාර්ගයක් පිළිවෙතක් කියා දීම වෙනුවෙන් කියලා ඉතාම පැහැදිලිව ඉතාම සරලව කිංචි සූත්‍රය වගේ සූත්‍ර ගණනාවක සතර මහා ප්‍රදේශයේ මේ වගේ සූත්‍රවල කාලාමා සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ අද මේ රටේ මිනිස්සු දැන් මේ රටේ විතර බණ අහන බණ කියන රටක් ලෝකයක් තියෙනවා. බෞද්ධයෝ ඔක්කොම වැඩි හරියා. නමුත් මේ පරියාප්ති ශාසනය අද අභාවයට ගිහිල්ලා ඒ වෙනුවට මේ විසුද්ධි මාර්ගයේ ගඩු කොට ගුරු කොට ගත්ත බුද්ධඝෝසාමුදුරන්ගේ පොත් සහ ඒ මග ගිය තවත් පසු කාලික කාලීනව වැරදි විදිහට පොත් ලියු බොහෝ අපි ගඩු කොට සලකන යටිවරුන් හැටියට සලකන සමහරක් අය නම් කිව්වත් නොකිව්වත් කවුරුත් දන්නවා අද බහුලව භාවිතා කරන බොහෝ පොත්පත් මේ පිරිවෙන් වල උගන්වන්න දහම් පාසල් පොත් හැටියට ඒ වගේම ඔය බුද්ධාගම පොත් හැටියට තියෙන විශේෂ නිර්දේශ හැටියට තියෙන සියලුම පොත් අර විසුද්ධි මාර්ගය කියන මේ පරියාප්ති ධර්මයේ විකෘති කළ ලියු ඒ බුද්ධඝෝසාමුදුරන්ගේ පොත්පත් ගඩු කොට ගුරු කොට ලියු දේවල් එතන පරියාප්ති ශාසනය නැහැ. ඉතින් ඒක නිසා පොළොන්නරු යුගයේදී විශේෂයෙන්ම පොළොන්නරු කතිකාවතක් නිස්සංගමල්ල කතිකාවතක් ඇති කළා උත්සාහයක් ගරලා තියෙනවා අනුරාධපුර යුගයට පස්සේ මේ පරියාප්ති ශාසනය මතු කරන්න. අපි අදත් බොහොම විශේෂයෙන්ම ගෞරවනීය ආකාරයට පොළොන්නරුවෙන් පැමිණියේ වර්තමාන ජනාධිපතිතුමාටත් මෙතන ඉන්න බොහෝ පින්වතුන් යම් හැකියාවක් ඇති ශක්තියක් ඇති අපි තේරුම් කරලා දෙන්න ඕන මේ පරියාප්ති ශාසනය මතු කළොත් මේ බණ කියන රටේ මිනිස්සුන්ට යහපතක් වෙනවා නිවන් මඟ විවෘත වෙනවා. මේ නිවන් මඟ විවෘත වෙන්න නම් මේ පරියාප්ති ශාසනය තේරුම් අරගෙන පරියාප්ති ශාසනය නැවත මතු නොකර වෙන මොනවා කළත් මේ ප්‍රතිපත්තිය ප්‍රතිවේධ කරන්න ලැබෙන්නේ අද තියෙන මේ වැඳුම් පිදුම් යැදුම් පැතුම් සහ සම්මත සම්ප්‍රදායික බුද්ධාගම තේරවාදී කියන නම තිබුණත් මේකේ තියෙන්නේ 99.9%ක්ම අර ඉන්දියාවෙන් ආපු මහා සාංගික බුද්ධාගම මිසක් එදා ලෞත්‍රා බුදුපියාණන් වහන්සේ මිනිසුන්ට කරුණාවෙන් දේශනා කර වදාළ ඒ පරියාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය නෙමෙයි. මේක හැබැයි අපේ වාසනාවට ත්‍රිපිටක පොත්වල ත්‍රිපිටකයේ මාගදී භාෂාවෙන් මේවා තියෙනවා, මේවා පැහැදිලිව තියෙනවා, ලේඛනගත කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අදටත් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජතුමා, විජේරබාහු රජතුමා, නිසංග මල්ල රජතුමා වගේ අය මේක තේරුම් අරගෙන මේ පරියාප්ති ශාසනය නැවත නගා සිටවන්නට කරන ලද ඒ පොළොන්නරු කතිකාවත, නිසංග මල්ල කතිකාවත අදටත් තියෙනවා ලේඛනගතව. ඒ නිසා මේවා ප්‍රයෝජනයට අරගෙන මේ ශාසනය සුද්ධ පවිත්‍ර කරන්නට වර්තමාන ජනාධිපතිතුමාටත් පාලකයන්ටත් අනිකුත් හැම දෙනාටමත් දහම් ඇස පෑදෙන්නට, ඇහැ පෑදෙන්නට මේ ධර්ම දේශනාවත්, මේ කාර්යයත්, මේ පින්වතුන්ටත් මේ මඟපල ලබන්නට අවශ්‍ය නම් මේ පරියාප්ති ශාසනය මතුකර පෙන්වා දිය යුතු බව, නිවැරදිව පරියාප්ති ශාසනය අනුගමනය කරන්නට මිනිස්සුන්ට පාර කියා දිය යුතු බව දහම් පාසල්වල, බුද්ධාගම පත්වල සහ බෞද්ධ පාලි විශ්වවිද්‍යාල ආදී තැන්වලත් මේ පරියාප්ති ශාසනය නිවැරදිව උගන්වන්නට, මිනිස්සුන්ට, ළමයින්ට කියා දෙන්නට අවශ්‍ය කරුණු කාරණා සියල්ල කළොත් මේ රටේ මේ තියෙන මේ විනාශයෙන්, මේ සමාජ ව්‍යසනයෙන් සියලු දේවල් වලින් මුදවා නිදහස් කරන්නට පුළුවන් බවත් මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ උත්සාහය ඒ සඳහායි. මේ පරියාප්ති ශාසනය නගා නොසිටවා ප්‍රතිපත්ති ශාසනයක් හෝ ප්‍රතිවේද ශාසනයක් හෝ මිනිසුන්ගේ හිත පිරිසිදු කිරීමක් හෝ වෙන්නේ නැහැ. ඒ නිසා අද සියලු මිනිස්සු අර තරඟයට වැඩ කරන, ඒ වගේම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අන්තිම උපරිම මට්ටමෙන් කිලුටු වෙච්ච හිතක් පවතින මිනිස්සු තමා අද සියලුම දේශපාලකයෝ සහ විශේෂයෙන්ම ආගමික නායකයෝ, ඔය නායක කාරකාදීන් සියලු දෙනා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් උපරිම මට්ටමට කිලුටු වෙලා තියෙන්නේ. මේ පරියාප්ති ශාසනය තේරුම් නොගත් නිසා මේ හේතුඵල ධර්මයට ණය විනයට බහා ගලපා බලන්නට පුළුවන්ව තිබූ ඒ බුද්ධ දේශනාව විකෘති වී තිබීම නිසා, අර්ථ ධර්ම නිරුක්ති නැතිව වැරදි දේවල් අටුවා නිසා මේ සිද්ධ වෙලා තියෙන බවත් හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ කරුණු ටික ඔබ හැම තේරුම් ගන්න ඕන. ඔබ අතරිනුත් යම් යම් පුද්ගලයන් ඉන්න පුළුවන්, යම් හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ මේ ශාසනය පරියාප්ති ශාසනය නගා සිටවන්නට විශේෂයෙන්ම පොළොන්නරු කතිකාවත සහ නිස්සංග මල්ල කතිකාවත අධ්‍යයනය කළා. මේ අනුව පරියාප්ති ශාසනය නගා සිටවන්නට අවශ්‍ය පියවර ගැනීම ඔබ හැමගේ යුතුකමක්. අපේ මතු පරම්පරාවකට හෝ දරුවන්ට හෝ මේ මාර්ගය පැහදගෙන, දහම් මැස පාදගෙන මේ බුද්ධ දේශනාව මතු කරන්නට, ඒ වගේම නිවන් මඟ බල ලබන්නට, සසර දුකින් සදහටම මිදී නිදහස් වන්නටම මේ බුද්ධ ධර්මය, මේ පරියාප්ති ශාසනය උපකාර කරගත යුතුයි. ඒ සඳහා සියලු දෙනාගේ ඇහැ ඇරෙන්නට මේ අවස්ථාව උපකාර වේවා, හේතු ආසනා. මොකද මේ වගේ දේශනාවක් මේ අවස්ථාවේ කරන්නට යෙදුනේ අද වන විට මේ රටේ පාලකයොත්, ඒ වගේම ආගමික නායකයොත් එකතු වෙලා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ, පරියාප්ති ධර්මයේ යටපත් කරලා මේක සංදර්ශනයක් කරලා මේක සංවිධානයක් ඇතුව කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ වගේ අවස්ථාවක එයටත් මේ ඇහැ පෑදින්නට, මේ වගේ වචන ටිකක් කතාවක් මේ ඇත්ත ඇති හැටියට තේරුම් කරලා දෙන්න බැරි වුණොත් මේ ධර්මයනුත් තේරුමක් නෑ, හරයක් නෑ. ඉතින් ඒක නිසා ඒ සියලු පාලකයන්ගේ, සියලු නායකයන්ගේ, විශේෂයෙන්ම අපේ රටේ අර මගඵල ලබන්නට අර සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කිරියාය කසාවතං ගසිතා කියලා මේ පබ්බජ්ජා වෙලා තියෙන්නේ, ප්‍රවෘජ්ජා භූමියට පත් වෙලා තියෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කිරියාය. නමුත් අද ඒ වෙනුවට නායකකම් ගන්න වරදාන ගන්න ප්‍රයෝජන ගන්න රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන ආගමික නායකයෝ මේ රටේ ඉන්නේ සම්මත සම්ප්‍රදායික බොහොම කලාතුරකින් කෙනෙක් තමයි මේක තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ සියලු දෙනාගේ ඇහැරිලා පාලකයන්ටත් කරන්න හැකි යම් දෙයක් තියෙනවා මෙහෙවරක් තියෙනවා. මොකෝ එදා නිසංග මල්ල රජුරුව පරාක්‍රමබාහු රජුරුව විජයබාහු රජුරුව මේ ශාසනය අභාවයට යනකොට වැරදි පැත්තට යනකොට සෝදනය කරන්නට ඒ පොළොන්නරු කතිකාවට නිසංක මල්ල කතිකාවට ඉදිරිපත් කළා. ඒ නිසා අදටත් කතිකාවතක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව සියලු පාලකයන්ටත් ඇහැරෙන්නට පරියාප්ති ධර්මය මතු කරන්නට අවශ්‍ය දැන් මතු වෙලා තියෙන්නේ. ඒ නිසා සන්දේශනාව දෝතාවේ ත්‍රිපරිවට්ටේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මයේ ත්‍රිපරිවට්ටයක් හැටියට සියලු දේ මතු කරලා තියෙන්නේ. ඒ නිසා අර මිඳු හාමුදුරුව දේශනා කරපු සියලු සූත්‍ර ධර්මයන් මහාවංශය තියෙනවා සටහන් කළා. ඒ මහාවංශයේ සටහන් කළා තියෙන සූත්‍ර ධර්ම 15ම ත්‍රිපිටකයේ අදටත් අපිට කියව ගන්න තියෙනවා. ඉතින් ඒ සියලු දේ කියවලා විද්වතුන් විසින් පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලයන් විසින් මූලිකයන් විසින් මේ ශාසනය සෝධනය කරන්න මේ පරියාප්ති ධර්මය මතු කරන්නට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව තමයි කියන්නේ. දැන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. මේ සම්බන්ධයෙන් පමණක් නෙමෙයි මේ තව මේ උතුම් බුද්ධ ධර්මය ගැන ඒ වගේම කර්මය ගැන ධර්මය ගැන නිවන ගැන ඕන එකක් ගැන ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
අවසර ස්වාමීන් වහන්සේ අර පුස්කොළ පොත් ගෙනිච්චේ හ්‍යු නෙවිල් ද ජෝර්ජ් ටර්නර්ද?
හ්‍යු නෙවිල් ගෙනිච්චා පුස්කොළ පොත් 6000 ගණනක්. ඒ පොත්වල ලේඛනයක් අපේ පෙරදිණිය විශ්වවිද්‍යාලයේ හිටිය මේ පුස්තකාලයාධිපති සෝමදාස මහත්තයා එංගලන්තයට ගිහිලා ඒකේ ලේඛනයක් සකස් කළා මුද්‍රණය කළා නිකුත් කළා තියෙනවා. ඒකේ එකක්වත් නැහැ හ්‍යු නෙවිල් ගෙනිච්ච පොත් 6000 ගානේ මේ ත්‍රිපිටකය. ඊට අවුරුදු එයා හ්‍යු නෙවිල් ලංකාවේ හිටියේ 1895 විතර කාලේ. නමුත් ඊට අවුරුදු 30කට පෙර කෑගල්ලේ උපදිශාපතිව හිටියා ජෝර්ජ් ටර්නර් කියන සුදු මහත්තෙක් සුද්දෙක්. මේ ජෝර්ජ් ටර්නර් මහත්තයා තමයි කෑගල්ලේ මාතුල අලුලනේ තිබිච්ච ත්‍රිපිටක පොත් 54 පුස්කොළ පොත් 54 එංගලන්තයට අරන් ගිහිල්ලා ඒක 1890 ගණන් වෙන විට ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් තිබුණා. 1900 වෙනකොට මේ ත්‍රිපිටක පොත්වලින් කොටසක් ඉංග්‍රීසියටත් ජර්මන් භාෂාවටත් පරිවර්තනය කරලත් එංගලන්තේ කෞතුකාගාරේ තිබුණා. ඉතින් ඒක නිසා ජෝර්ජ් ටර්නර් මහත්තයයි ත්‍රිපිටක පොත් 54 අරන් ගියේ. හ්‍යු නෙවිල් කියන පුද්ගලයා අරන් ගියේ වෙනත් කඩින් පොත් ඔය නිදන් වදුල බේත් පොත් වෙද පොත් මේ වගේ පුස්කොළ පොත්. ඒ මිනිස්සු දන්නේ මේ සිංහල අකුරෙන් සිංහල පුස්කොළ පොත්වල ලියපු තිබේ මොනවද තියෙනවද කියලා. නමුත් ඔක්කොම කරගහගෙන පොත් 6000 ගානක් එක්ක අහු කරගෙන නැවක පටවාගෙන හ්‍යු නෙවිල් ප්‍රංශයට ගියා. ප්‍රංශයෙන් ඊගාවට එංගලන්තෙට කොටසක් අරන් ගියා. මේක පැහැදිලිව සටහන් වෙලා තියෙනවා ඉතිහාසෙ. මේ හුඟක් අය දන්නේ නැහැ මේකේ ඉතිහාසෙ. මේ ඉතිහාසය අපි තේරුම් ගත යුත්තේ අපි ඉතිහාසයට ආපහු යන්න නෙමේ, දැන්වත් අපේ මේ පරියාප්ති ශාසනය මතු කළා නිවැරදිව අරගෙන මේ උතුම් නිවන් දකින මාර්ගය පිළිවෙත මතු කරලා ගන්නට මිසක් වෙන කිසි පටු පරමාර්ථ ඇතුව මේක නොකළ යුතුයි. ප්‍රසිද්ධියට පත් වෙන්න, ප්‍රචාරයක් ප්‍රසිද්ධියක් ලබා ගන්න, ප්‍රතිලාභයක් ප්‍රණාමයක් ලබා ගන්න නෙමේ, අර මතු අනාගත පරපුරටවත් මේ නිවන් දකින පරියාප්ති ධර්මය මතු කරලා දීලා ඒ අයටවත් යහපතක් කරන්න. ඒ අයට මඟ පෑදුවොත් ඇහැ පෑදුවොත් අපිටත් යම් යහපතක් වෙයි. එනිසා පරියාප්ති ධර්මය අද වන විට මේ හෙළබිමෙන් සාමුලින්ම වගේ නැති වෙලා අභාවයට ගිහිල්ලා අස්ථානගත වෙලා තියෙනවා. හැබැයි පරියාප්ති ධර්මය තියෙනවා. ඒක පැහැදිලිව ලේඛනගත කරලා තියෙන නිසා කාටවත් ඒක නැති කරන්න පත්තරෙන් අහලා පොල් කඩුවෙන් අහලා නැති කරන්න බෑ. මේ පිළිබඳව ප්‍රකාශයක් කරන්න ගිහිල්ලා තමයි අර සිළුමිණ පත්තරේ ඒ මේ සියලු දේ ප්‍රකාශ කරන්න ගියාම මේ සියලු දේ විග්‍රහ කරන්න විස්තර කරන්න ගියාම තමයි ඒ ලිපි අටක් ලියලා තිබුණා. ඒ ලිපියට පළ කිරීම නැවැත්වුවේ කවුද? මේ රටේම ඉන්න ඔය කියන හාමුදුරුවරු කියන අර සම්මත සම්පදායික වරදාන ලබන අර මහා සාංගික නිකායෙන් පැවතෙන අර වැඳුම් පිදුම් පැතුම් කරන මේ සම්මතයට යට වූ අයමයි මේක නැති කළේ, විනාශ කළේ, වෙනස් කළේ. මතු කරන් දුන්නත් ඒක පත්‍රයෙන් වහනවා, පොල් කටුවෙන් වහනවා. වෙන කවුරුවත් නෙමෙයි, ගිහියෝ නෙමෙයි, පැවිද්දොමයි මේක මතු කරන්න ඉඩ නොදෙන්නේ. මොකද හේතුව ඒගොල්ලෝ දන්නේ ඉගෙනගෙන තියෙන්නේ ඔක්කොම විසුද්ධි මාර්ගය සහ ඒ ගරු කොට ගුරු කොට ලියු පොත්පත් හෝ අටුවා කතා මිසක ත්‍රිපිටකය හෝ හෙලාටුවා නෙමෙයි. පරියාප්ති ධර්මයට අයිති වෙන්නේ ත්‍රිපිටකය, මාගදී භාෂාවෙන් ලියපු ත්‍රිපිටකය සහ හෙලා අටුවා පමණයි. නමුත් අද වන විට බුද්ධ ආගමේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේත් උගන්වන්නේ පරියාප්ති ධර්මය හැටියට ඔය කියන විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 1000. වෙන මොකක්වත් නෙමෙයි. ඒකත් ලොකු අරද. ඒවා වෙනස් කරන්න ඕනේ. මේ මයික් එක කරන් කියන්න. මයික් දෙකක් ඇති.
අවසර ගරු හාමුදුරනි, දැන් වර්තමානයේ ත්‍රිපිටකය පටිගත කිරීමක් කරගෙන යනවා.
ඔව්, ඒක හොඳයි. පටිගත කිරීමක් නෙමෙයි, ශබ්ද පටිගත කිරීම.
එතකොට අර
ඒකත් හැබැයි දැන් අද මේ ශබ්දගත කරන ත්‍රිපිටකය අර 1954 දී සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාද මණ්ඩලයෙන් සකස් කරපු මාගදී ත්‍රිපිටකය තමයි මේ පටිගත කරගෙන යන්නේ. නමුත් අපේ ත්‍රිපිටකය, නිවැරදි ත්‍රිපිටකය, සිංහල අකුරෙන් ලියපු මාගදී ත්‍රිපිටකය එංගලන්තේ කෞතුකාගාරයේ තියෙනවා. අපිට ඒකේ අවසරයක් අරගෙන ඒකේ සිංහල අකුරෙන් ලියපු ඒ ත්‍රිපිටකයේ පිටපතක් ගන්න පුළුවන්කම තියෙනවා. අපි එන්න ඒකේ ඒ මාගදී ඔරිජිනල් ත්‍රිපිටකයේ ශබ්ද සංඥා පටිගත කළොත් ඒක යහපත්. නමුත් මේ අපි ඔය දැන් ඔය අපිට තියෙන නැදිමාල ලියපු ත්‍රිපිටකයක්නේ ප්‍රසිද්ධිය. ඒක මේ නැදිමාලට දුන්නේ අර අපේ අමරේවමද්දුම කියන මහත්තයා. නමුත් ඒ අමරේවමද්දුම මහත්තය සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් හැටියට අධ්‍යක්ෂක ජනරාල් හැටියට ඉන්නකොටම මේක කරේ. ඒ නිසා යආගාව තිබෙන පිටපත් තමයි නැදිමාලට දුන්නේ. මේක ඇත්ත වශයෙන්ම අපේ නියම නිවැරදි ඉතා පිරිසිදු ත්‍රිපිටකය නෙමෙයි. මේකට දැන් ඔය ත්‍රිපිටක පොත්වල සංඥාපනේ තියෙනවා. ඒකට මූලික වූ පදනම් වූ සියලු දේ තියෙන්නේ බුරුම අක්ෂරෙන් ලියපු අර 6 වෙනි සංගායනාවේදී සකස් කරන ලද බුරුම ත්‍රිපිටකය සහ ලංකාවේ තිබුණු විසුද්ධි මාර්ගයේ අනුගමනය කරගත්ත පැල්මඩුල්ලේ තිබුණු පුස්කොළ පොතක්, අම්බලංගොඩ තිබුණු සහ මාතර තිබුණු පුස්කොළ පොත් වගේ තාල පොත්තක කියලා තියෙනවා. ඒවා තමයි අපි අද ওই ත්‍රිපිටකය හැටියට සලකන්නේ. නමුත් වාසනාවට අපේ නිවැරදි අර නිවැරදිම ත්‍රිපිටකය එංගලන්තේ කෞතුකාගාරයේ අදටත් තියෙනවා. සිංහල අකුරෙන් සිංහල පොත් තාල්පත්වල ලියපු. මේක ගන්න ඕන. මේක ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අද ඉන්ටර්නෙට් එකට ඒක ඒගොල්ලෝ උදාහරණලා තියෙනවා. නමුත් අවසරයක් අරගෙන ඕන කෙනෙකුට පිටපත් කරගන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ, අපිට මේ පොඩි ගැටලුවක් තියෙනවා. අර ත්‍රිපිටක සිංහලට පරිවර්තනය කිරීමේදී
ඒවනම් ගන්න එපා ඒවා වැරදි සම්පූර්ණයෙන්ම ඒක සම්පූර්ණයෙන්ම විකෘතියක් විනාශයක් වෙනස් කිරීමක් ධර්මය.
අර ඒක උදගන්වයි තදගන්වයි බලගන්වයි
ඒ ඔක්කොම වැරදියට ලියපු පෘථග්ජන පුද්ගලයන්ගේ පරියාප්ති ධර්මයේ විනාශ කර තන් තමයි පරිවර්තන. අටුවා සහ පරිවර්තන බුද්ධ වාසිතේ නොවේ.
සයිමාසේ ඉව පිරිසුදු කරලා අනාගත පරම්පරාව
ඒක ඉතින් අපි මාගදී වාසාවෙන් සන්දේශේති සමාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති කියන ඥානපද හතර බුද්ධ ඥානපද හතර මේක තෙද ගන්නවති බල ගන්නවති ඔද ගන්නවති තවත් මොකද්ද ගන්නවති තියෙන්නේ ඔහ මේවා නෙමෙයි මේක තියෙන්නේ සං සන්දේශේති සමාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති දැන් ඔක්කොම මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා මම මේව දේශනා කරලා තියෙනවා විග්‍රහ කරලා තියෙනවා විස්තර කරලා තියෙනවා පරියප්ති ධර්මයේ සියලු දේ සංදේශනාව විග්‍රහ කරලා තියෙනවා සංදේශනා 10කට වැඩිය තියෙනවා ඒ වගේම බාලපඬිත සූත්‍රයේ ආදිත්‍ය පරියාය සූත්‍රයේ කියන බුද්ධෝත්තාවේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා ඒ වගේම ත්‍රිපිටි වට්ටේ නිබ්බේධික පරියාය විග්‍රහ කරලා තියෙනවා ඒ වගේම ධම්මානුධම්ම පරියාය පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා සිංහල භාෂාවෙන් සිංහල කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිය. හැබැයි මේක තාම අර ඇහැ අන්ධ වූ අන්ධයන්ට මේක පේන්නේ නැහැ. දැන් මේක නමුත් ලංකාවේ විශාල පිරිසක් ගිහියොත් පැවිදිය දෙගොල්ලම මේක ඇත්ත දන්නවා. තාමත් ඒ වුණාට අර සම්මතයට සම්ප්‍රදායට තැන තියෙනවා. අද වගේ දවසක මේකවත් විවෘත කරගන්න පුළුවන් වුණා නම් මේ ඇහැ ඇරෙන්න පුළුවන් වුණා නම් ලොකු දෙයක්.
අපි ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ මෙතුවක්කල් අපිට සෑහෙන දේශනාවන් කරලා තියෙනවා. එතකොට අපි ඒවා භාවිතා බෞලී කතා කරගෙන ඉන්නවා මිසක් ඔය අහරේ තියෙනවා මෙහෙ තියෙනවා සෙවීමෙන් ප්‍රතිඵලයක් නැහැ නේද අපි ස්වාමී.
මෙහෙමයි ඔය මහත්තයා හිතන්නේ එහෙම. නමුත් මේ ශාසනය කියන්නේ අනුශාසනය කියන්නේ තව પરම්පරා ගානකට පවත්වන්න ඕන. ඔය මහත්තයා වැඩේ කරගෙන ඔය මහත්තයා නිවන් දකි. එතකොට මතු પરම්පරාවට දරුවන්ට මුණුබුරන්ට ඉදිරි પરම්පරාවට මේ ශාසනය එහෙම නැත්නම් බුදුහාමුදුරුවොත් මේක මේ පරියාප්ති ශාසනයක් ලියන්න කියන්න ඕනේ නැහනේ.
නෑ අපේ හඳුනේ දැන් ඔබ වහන්සේ
දැන් තමන්ගේ වැඩේ තමන් කරගන්න එක හරි. එහෙනම් මටත් මගේ වැඩේ කරගෙන මාටත් නිස්සබ්දව ඉන්න තිබුණා. ඇයි මේ කට කඩෙනකම් කෑ ගහලා කියන්නේ? නෑ මේ මිනිසුන්ගේ විරුද්ධකම් තියෙද්දි දැන් ධර්ම දේශනාවක් කරන්න ගියා බණ්ඩාර වෙලේ ඒ පැත්තේ මිනිස්සු මොකද කළේ? හාමුදුරුවෝ මේකට විරුද්ධ වෙලා දේශපාලකයෝ අල්ලගෙන නැවැත්තුවා. පත්තරේ අර මේ පරම සත්‍ය විග්‍රහ කරන්න ගියා දේශපාලකයෝ අල්ලගෙන හාමුදුරුවෝ මේක වැහුවා පත්තරේ. ඇයි මෙහෙම කරන්නේ? අර අනාගත පරම්පරාවට තියෙන පාර වහන්න මග අහුරන්න. මේ මග අහුරන එක ඒගොල්ලන්ට පැහැදිලිව ඒගොල්ලන්ටම තේරුම් යන්න ඕන. තව කෙනෙකුගේ නිවන් මගට බාධක වන ආකාරයට මේ මග ඇහුවාම තමන්ට දහස් වරක් මග වැහෙනවා ඇහිරෙනවා. ඉතින් ඒක නිසා ඕකවත් දන්නේ මහණ වුණාට. ඒකෙන් じゃ මේක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් අය දැන් පිටසක් අපි සකස් කරලා තියෙනවා මේ පහුගිය අවුරුදු ගණනාව තුල. විශේෂයෙන්ම භාවනා වැඩසටහනට සම්බන්ධ වූ 20,000ක් 25,000ක් දැන් ඉන්නවා. එයාට තේරුම් අරගෙන තියෙනවා. නමුත් තව ලක්ෂ ගණනක් මගපල ලබන්න සුදුසු අය ඉදිරි પરම්පරාවල තවත් ඉපදෙනවා. තව ඉන්නවා. එයාටත් අපි මේ ධර්මයේ මේ පරියාප්ති ශාසනය විවෘත කළා ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේධ කරන්නට පාර මග කියන්න පැහැදිලි කරන්න ඕන. ඒකයි ලෝකානුකම්පාව. තමන්ගේ වැඩේ කරගන්න එක ඒක හරි ඒක තමන්ගේ වැඩක්. නමුත් තමන්ගේ වැඩේ විතරක් කරගෙන හරියන්නේ නැහැ. තවත් අයටත් අපි මේ දේ පැහැදිලි කරන්න පිළිසිදු කරන්න විවෘත කරන්න විග්‍රහ කරන්න ඕන.
දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ අවුරුදු 1800කට විතර පස්සේ මේ ගෙනහැර දක්වලා තියෙන මේ ප්‍රාතිහාර්ය දේශනාවන් ඉදිරියේදී මේවා පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයක් සකස් වුණොත්
ඒක තමයි මම කියන්නේ පරිහාර්ති සාසනය මතු කරන්න ඕන කියලා. ඒකට තමයි මේ කියන්නේ.
ගරුතර මහා රහතුන් වහන්සේගෙන් අවසරයි. මේ මම හිතනවා පළවෙනි වතාවට වගේ ධර්ම දේශනාවලට එන අයට පැහැදිලි කිරීම සඳහා මට උනත් තේරුණේ මේ මාගදි භාෂාව තේරුණේ බුද්ධ භාවනා වැඩසටහනට ආවට පස්සේ. ඒ නිසා වෙන්නේ නැති ගොඩක් අයට ගැටලු ඇත්තේ මම ගෞරවනීය රහතුන් වහන්සේට කාරුණිකව ඉල්ලනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන කල්යාණ මිත්‍රයෙකුගෙන් සද්ධර්මය ශ්‍රවණය කළා සම්මා දෘෂ්ටියට පත් වෙන අවස්ථාව පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න කියලා එතකම් මං හිතන්නේ මේ ධර්මතාවයෙන්ම අර අපිට අවබෝධ වෙන ධර්මයේ අලුත් අයට අවබෝධ වෙන්න ඇතුව ඇති කියලා
මට ඒක ඇත්ත දැන් අලුතෙන් ආපු අයට මේ උතුම් මාගදී භාෂාව තේරුම් ගන්න බෑ. හේතුව මොකද මේක ඔක්කොම කාලයක් දැන් අභාවිත ගිහිල්ලා යටපත් වෙලා. නමුත් Tamanටත් මේක යම් වෙලාවක ওই ධර්ම දේශනා දෙක තුනක් හතරක් පහක් අහනකොට විශේෂයෙන්ම භාවනා වැඩසටහනට අදාළ පරියාප්ති සාසනී මූල පරියාය ධම්ම පරියාය ආසව සංවර පරියාය නිබ්බේධික පරියාය ධම්ම අනුධම්ම පරියාය පහම පංච පරියාය ධර්මෙම විග්‍රහ කරනවා විස්තර කරනවා භාවනා වැඩසටහනේ එතෙන් තාම ඒගොල්ලන්ට පැහැදිලිව කොටසකට තියෙනවා දැන් ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා ওই භාවනා වැඩසටහන් දැන්ට පහුගිය අවුරුදු 3ක් ඇතුළත භාවනා වැඩසටහන් 60ක් විතර තියෙනවා ඒ සියලු භාවනා වැඩසටහන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඒවා අහලා ඕන තරමට ඕන කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ උතුම් මාගදී භාෂාව ඕනම සිංහල මිනිහෙකුට පිළිසිදුව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේක එක පාඩම අර තේරුම් ගන්න බැරි වෙන්නේ මේක මේ සංස්කෘත වචන ඇතුළත් කරලා තියෙන නිසා සංස්කෘත වචනේ මේක සංස්කෘත වචනේ මේක මාගදී භාෂාවේ වචනේ මේක සිංහල වචනේ කියලා තේරුම් ගන්න පුළුවන් වුණ ගමන් ওই මාගදී භාෂාවේ ධර්මයේ ඔය පරිආප්ති සාසනයේ ප්‍රතිපත්ති ප්‍රතිවේද හැටියට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එනිසා ඔය ආධුනිකයන් හැටියට සමාජයට අදම හෝ මේ පළවෙනි හෝ දෙවෙනි වතාවට ආපු ඇයට තේරුන්නේ නැහැ කියලා බයක් වෙන්න පසුතැවෙන්න පසුබට වෙන්න ඕනේ. මේක නැවත නැවත අහනකොට මේක අපේ පරම්පරාවල මේක තිබුණු භාෂාවක් ධර්මයක් කියන එක තේරුම් ගන්න පුළුවන්.
ගරු රහතුන් වහන්සේ මට දුටු වෙලාවක් ගන්න වෙනවා මේ කාරණේ පැහැදිලි කරන්න. මේ අපේ ගමේ පන්සල් තුනක් තියෙනවා. එක පන්සලක් රජමහ විහාරයක්. අනිත් පන්සල් දෙක මෑත කාලයේ ඉදිවිච්ච විහාර දෙකක්. ඒ පන්සල් තුනේම නායක හාමුදුරුවෝ අපවත් වෙලා අමනුස්සාත් ලැබලයි කියලා මේ ප්‍රසිද්ධියක් තියෙනවා. මේ
දැන් ගැට්ටක් වෙන්න බුලු.
ඔව්. ඒ කාරණේ නිසා තමයි මම මේ සොයාගෙන මේ ස්ථාන වලට ගමන් කරලා මේ මහත්ෙක් මග පෙන්වීම නිසා මම ඒ බයෙන් මිදුණා. ඉතින් මේ අතර ඉන්නකොට මේ ළඟදී ගමේ මේ ධර්මදේශනාවක් අහද්දී මට උපෝහන්සේගේ අනුසාරයෙන් ඒ ධර්මයේ දේශනා කරේ. පස්සේ මම ධර්මදේශන අවසානයේ මම ළඟට ගිහිල්ලා ඇහුවා මේ නමස්කාරය කරලා ඇහුවා මේ ඔබ වහන්සේ මේ වලපනානේ ධම්මලංකාර හාමුදුරුවෝ දන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ කිව්වා වට පිටත් බලලා මේ මම ගිය මාසේ වැඩසටහනට සහභාගී වුණා. මගේ අර ලොකු පොතක් තියෙනවා අනිත් පොත් ටිකක් තියෙනවා කියලා. පස්සේ මම උන්වහන්සේට කිව්වා එහෙනම් ඔබ වහන්සේ නම් අමනුස්සාත්වයක් නොලබයි කියලා. ඉතින් මං හිතන්නේ අබෝහන්සේ දැන් මීට ඉස්සෙල්ලා කිව්වා මේවා එලි දක්වන්න අවබෝධ කරගත්තායි කියලා. මං හිතන්නේ හාමුදුරුවෝ කටයුතු කරනවා ගමේ අය කියනවා ඒ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ බණ අහන්න කැමති නැහැ. එතකොට අර හාමුදුරුවෝ බණ කියනකොට පැයක් නෑ පැය දෙකකුත් බණ අහන්න කැමැතිකම තියෙනවා. එදින් මේ මං හිතන්නේ අපේ අනිත් හාමුදුරුවන් වහන්සේලාත් නොබියෝ මේ කටයුත්තට
දැන් මේ රටේ ස්වාමීන් වහන්සේලා මෙතෙන්ට පැමිණි මගින් බණ ඇහුව භාවනා වැඩසටහන් වලටත් සහභාගී වූ අනිකුත් රටේ නොඑක් තැන්වල ධර්ම දේශනාව ඇහුව ස්වාමීන් වහන්සේලා 4500 නමක් දැනට ඉන්නවා. ඊට වැඩිය නෑ. ඒ අය දැන් ඒ අය ධර්මයේ දේශනා කරනවා. ඒ අයට දහම් මැස පැහැදිලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ අපේ අනිකුත් විශේෂයෙන්ම ප්‍රසිද්ධියටපත් මුදලට සල්ලි වලට ධර්මයේ දේශනා කරන අය ඉන්නවනේ. එහෙම අය ඔය සංනිවේදන මාර්ගය අල්ලගෙන සල්ලි දීලා කොහොම හරි කරන අය ඉන්නවා. යම් වරදාන දේශපාලනය කරගෙන ඉන්න සංවිධානය වෙලා වැඩ කටයුතු කරන අය ඉන්නවා. ප්‍රතිලාභයට ඒ කිසිම කෙනෙක් ගාව ධර්මයක් නැහැ, පරියාප්ති ආසනයක් නැහැ. ඒගොල්ලෝ ගාව තියෙන්නේ සමාජ සේවයක්. එක්කෝ ලෝකය හදනවා, එක්කෝ සමාජ සේවයක්, එක්කෝ දේශපාලන. ඒ අය අවසාන වශයෙන් ඔය මහත්තයා කියපු අර හතර පායට තමයි යන්නේ. ආයි වෙන කොහෙටවත් යන්නේ නැහැ. මොකද හේතුව ගිහියේ කැටියට හිටියලා ඕක්කලා නම් ඔච්චර අපාය යන්නේ. දැන් මෙතන මේ මහාන වෙලා තියෙන්නේ අර නිබ්බාන සත්‍ය කිරියාය කසාවතෙන් ගසිනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකටද මහාන වෙලා තියෙන්නේ? පබ්බජ්ජ පැවිදි වෙලා තියෙන්නේ. මේ මග විවුර්ත කරලා මග අනිකයටත් පාදන්න. නමුත් අනිකයගේ මග වහනකොට සම්ප්‍රදායෙන් සම්මතයෙන් තියෙන අර වැරදි පරියාප්ති ධර්මයේ නැතිකොට ඒ අයට හතර පායට යනවා කියන එක බොහොම පහසු දෙයක්. ඒ නිසා අනික් අයටත් ඇහැ ඇරෙන්න, දැන් ඇහැ ඇරෙන අවස්ථාව ඇහිලා තියෙනවා. ඒ නිසා දේශපාලකයන්ටත් විශේෂයෙන්ම නායකකාරකාදී සියලු දෙනාගෙනුත් අපි කරු කාරුණිකව අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා. වෙන මොකක්වත් මගේ මං කියපු දේ ගහන්න එපා, කියන්න එපා. පරියාප්ති ශාසනය මතු කළා. අර මහාවංශ තියෙන මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා දේශනා කරපු සූත්‍ර ධර්ම 15, එහෙම නැත්නම් මේ භාවනා වැඩසටහනට අදාළ පංච පරියායවත් අරගෙන මේ මතු කරලා පරියාප්ති ශාසනය පහදා අනිකයටත් දේශනා කරන්න පටන් ගන්න. පටන් ගත්තොත් තව ලක්ෂ ගණනකට මේ නිවන් මඟ විවුර්ත වෙයි. සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට කාලය, අවස්ථාව දැන් එළඹිලා තියෙනවා. ඒක යටපත් කරන්න විශාල පිරිසක් බුදුහාමුදුරුවන් කාලෙත් ඔය වගේමයි. බුදුහාමුදුරුවෝ ආගම් 62ක් තිබුණ රටක ඉපදිලා තැනක ඒ ආගම් 62ම බලවේගයන්ට යට නොවි ඒ ආගම් 62ම කියපු දේ වැරදි බව තේරුම් කරලා දීලා ධර්මයක් දේශනා කළා. අදත් ඒ වගේ තමයි. සියලු ආගම්වල බුද්ධාගම පළමු කොට ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් බුද්ධාගමේ තියෙන නිකාය 60 ගණන් ලංකාවේ. ඒවත් ඔක්කොම ආගම්. ඒ සියලු ආගම්වල කරන්නේ බුද්ධ ධර්මය විකෘති කළා, වෙනස් කළා, Tamanට ඕන විදිහේ ධර්මයක් නැති ආගමක් වැඳුම් පිදුම් යදුම් පැතුම් අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයට අදාළව කරගෙන යනවා. මිනිසුන්ව හිඟන්න කරනවා, නිවන ඉල්ලන හිඟන්න කරනවා, යදියෝ කරනවා, යාචකයෝ කරනවා. මේක තේරුම් ගන්න ඕන කවුරුත්. ඔය කියන ඔය මිනිස්සු, ඔය නායකයෝ, ඔය කාරකයෝ, ඔය දේශපාලකයෝ කවුරුත් එක්ක අහු
අවසරා අපේ හැමෝටම. බුද්ධාගම බුදුරජාණන් වහන්සේට කපහසක් නොවුනේ එදා බුද්ධාගමක් නොතිබුණ නිසා.
ඔව්, එදා බුද්ධාගමක් තිබුණ නැහැ. අද බුද්ධාගමක් තියෙනවා. අද ඊට වඩා ලොකු සටනක් කරන්න වෙනවා. මොකද හේතුව අර බුදුහාමුදුරුව දේශනා කරපු වචනම පාවිච්චි කළා. ඒ පදවැල් මාර්ගන අදාගත්ත ආගමක් අදාදාදනවා විශ්වාසයෙන් භක්තිය. ඉතින් ඒක නිසා එදා බුදුහාමුදුරුවන්ට විරුද්ධ වෙන්න හිටියේ අනික් ආගම්. අද මේ නවීන ආගමක් හදාගෙන විරුද්ධ වෙලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ ධර්ම. ඒක නිසා එදාට වඩා අද හුඟක් අමාරුයි. අද අපිට අනික් ආගම් එක නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොන ආගමද? බුද්ධාගම කියන නමින් තියෙන ආගම. ඒ නිසා බුද්ධ ධර්මයේ යටපත් කළේ කරන්නේ ඉදිරියටත් මේ බුද්ධාගමෙන් බුද්ධ ධර්මයේ ඊතර නැහැ, පරියාප්ති ශාසනයේ ඊතර නැහැ. හැබැයි ඒ වචනම පාවිච්චි කළා ලෝකේ හදන්න හදන. ඒකයි වැඩි. ඒ වචනම පාවිච්චි කළා ලෝකේ පැවැත්ම හදන්න හදන. ඉතින් ලෝක පැවැත්ම හොඳින් පවත්වන්න දෙව්ලොව, මිනිස් ලොව, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප ලබන්න කැමති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මොකද කරන්නේ? අර ලෝකේ අතර මං වෙන්න කටයුතු කරනවා ඒක හොඳයි කියලා ඒක තාරයි කියලා ඒ පැත්තට යනවා ඒක නිසා ලෝකෙන් ඈතර වෙන්න කවුරුත් කල්පනා කරන්න බැරි තත්වයටයි බුද්ධ ආගම හැදලා තියෙන්නේ. නමුත් ලෝකේ නිවනක් නැහැ නිවනේ ලෝකයක් නැහැ. ධර්මයේ ආගමක් නැහැ ආගමේ ධර්මයක් පවතින්න බෑ.
ගෞරවනීය මහරහතුන් වහන්සේගෙන් අවසරයි. සිද්ධාත් බෝසතාණන් වහන්සේ බුදු බව ලබා ගන්නටත් පෙර තිබුණු ආගම්වල දැනටත් වඩා හොඳට යහපත් දිවි පැවැත්ම යහපත් කරගන්න වැදුම් පිදුම් යදුම් පැතුම් තිබුණු බව අපට කලින් කියලා දුන්නා. ඒක පොඩ්ඩක් අද පැහැදිලි කරන්න කියනවා. මේ මහා මායා දේවිය සිද්ධාත් කුමාරයා මෞකස පිළිසිඳ ගන්න දවසෙත් මහා මායා දේවිය පෙහෙවත් සමාදම් වෙලා හිටියේ කියනවා. ඒ කාලේ සාමාන්‍යයෙන්
ඔව් ඒ කාලේ දැන් අද කාලේ වගේ නෙමෙයි. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර බෝධිසත්ව කාලේ මේ රටේ මේ තිබුණු ආගම්වල ආගම් අදහු අභිඥාලාභීන් ඍෂිවරු කොච්චර හිටියද? අර ගයා කාශ්‍යප ගාව නදී කාශ්‍යප ගාව ලක්ෂ ගානක් ධ්‍යානලාභීන් අභිඥාලාභීන් හිටියා. අද එහෙම නැහැ. අද කොයි ආගමකවත් කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් තමයි ධ්‍යානලාභීන්වත් ඉන්නේ අභිඥාලාභීන් බොහොමම අල්පයි. නමුත් එදා එහෙම නෙමේ. ගිය ගිය තැන බුදුහාමුදුරුව ගඟකින් එගොඩ වෙන්න ගියත් එතනත් හිටියාර ඉද්දිපාතිහාර ලේන්සුව දාලා ගඟෙන් එගොඩ වෙච්ච මිනිස්සු බම්මුණු. අද එහෙමයි නෑ. ඒක නිසා ඒක මේ ඒ අනුව මේ ධර්මය අද සමහර විට මොකෝ ඉද්දිපාතිහාර පාන්න මැජික් පාන්න මිනිස්සු කැමති. ඒ පැත්තට යන මිනිස්සු හරියට කැමති. ඉතින් එච්චර අමාරු වුණා බුදුහාමුදුරන්ට එදාර ඉර්ෂිවරු මගපාලාභී බවට පත් කරන්න. නමුත් අද දුක්ක තේරුම් ගන්න බොහොම පහසුයි. ඒක නිසා මගපල් ලබන්නත් අද පහසුයි. ඒ නිසා දුක්ඛේ අධිගන්තබ්බන් දුක්ඛේ ඥානං තබා ගන්න පාත්ව ගන්න පුළුවන්කම තියෙනවා.
ගරු අරහතින් වහන්සේ මේ මං ඉදිරිපත් කරපු ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා. මම පහෝදා දැහත් මර මොනවාද මේ අවුල්පත් තරංගේ අවුල්පත් තරංග ගිහිල්ලා ඉන්න වෙලාවේ මාත් එක්ක කෙනෙක් වාද විවාදයක් ඇති කරගත්තා. මොකද ඒ මහත්මයා මේ පිරිවෙන එක උගන්වන්න කෙනෙක් මහාන වෙලත් ඉඳලා තියෙනවා. මොකද ඒ හාමුදුරන්ව එහෙම ධර්ම දේශනා කරන්න අයිතියක් නැතුණු මං අහුව මොකද කියලා. ඊට පස්සේ මහාන වෙලා මාස 6ක්වත් නැහැලු මේ අවුරුදු 5ක් නායක හාමුදුරයාටද ඉන්න ඕනෑලු. පස්සේ මම කිව්වා මේ එහෙම කවුද ඒක නීතිය දාලා තියෙන්නේ එහෙම එකක් තියෙනවා කියලා. පස්සේ මං කිව්වා ඒක ඉතින් හදාගත්තේ යන්නේ කියලා. මන් දන්න කරුණු වලින් තව කට්ටිය ගොඩක් හිටියා එතන. මන් දන්න කරුණු වලින් පටාචාරා දැන් බණ ඇහුවද භාවනා කරාද මේ කවුද බාලකයක්සයා බණ ඇහුවද මේ භාවනා කරාද ඉතින් එයා ඒ හාමුදුරන්ට බණ අවබෝධයක් තියෙනවා නම් අහන අයට පැහැදිලිව අහන්න පුළුවන් නම් ආයේ ඕකෙ මොකක්ද දෙයක් තියෙනවයි කියලා මං ඉතින් ඒ තරකේ හරි ගැසලා මෙයා කරා.
එහෙම තමයි. දැන් අර සමහර විටක ඔය උගත්තු පඬිතුයෝ උපාධිකාරියෝ මේකට විරුද්ධයි. අර මිනිහට උපාධියක් නැහැ. ඒ මිනිහා මහාන වෙලා නැහැ. මේ මහාන වෙලා මාස ගානයි උපසම්පදා නැහැ. මේ වගේ නොයෙකුත් තර්ක සමාජ සම්මත තර්ක විතර්ක දානවා. නමුත් මේ පරමාර්ථ ධර්ම වලට ඒක ගැළපෙන්නේ නැහැ. පරමාර්ථ ධර්මයේ සමහර විටක අද යම් කිසි කෙනෙකුට මගඵල ලබන්න පුළුවන් වුණා නම් තව සතියක් දෙකක් යනකොට එයාට මේ ධර්මය දකින්න පුළුවන්. දැනුම නෙමේ ඥානතු පස්සතු. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. ඒ අනුව දේශනා කරන්නත් පුළුවන්කම තියෙනවා ලැබෙනවා. හැබැයි ධර්මය නොදක දැනුමෙන් අනුමාන ඥානෙන් දේශනා කරන්න කාටවත් අයිතියක් නැහැ. කළොත් වරදක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ පරියාප්ති ශාසනය තේරුම් නොගැනීම තමයි ඔය සියලු තර්ක විතර්ක කරන පුතග්ජන පඬිත ඔයගේ අසුතවත් පුතග්ජන මිනිසුන්ගේ බහුලයි ගහනයි. ඉතින් ඒ තමයි අද සමාජයේ අර උගත්තු පඬිතයෝ ඒ වගේම ඔය තව නොයෙකුත් තනතුරු දානමාන නායක කාරකාදී තනතුරු දරන ඔය ඔක්කොම අත්හැරිනවා ධර්මයේ දැක්කොත් දැනගත්තොත්.
තව එක ප්‍රශ්නයක් තියෙනවා මට. මේ ප්‍රශ්නේ හුඟ දෙනෙක්ගෙන් අහලා බැලුවා උත්තරයක් ලැබුණ නැහැ. ධර්මාකමන ඔය පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටනා. මේ පහුගිය මාසෙකදී මේ උපන්දිනය සමරුව හැමෝම අප්‍රේල් 15 වෙනිදා උදේම කෝල්යක් ඇවිල්ලා මට ඉතින් පණිවිඩයක් කිව්වා. පස්සේ මම සුබ උපන්දිනයක් වේවා කියලා තිබ්බා. ඉතින් මෝඩයාගේ දවස හැමෝම හදාරන මේ සමරනවා. ඉතින් මේක ධර්මාකෝණය පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීම්
කරනවා. ඒවා ඉතින් මේ ධර්මයක් නෙමෙයි එතන. එතන තියෙන්නේ මොකද්ද? ලෝකයක්. ලෝකය කියන්නේ මොකෝ? රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර තුනේ එකතුව තමයි ලෝක අඳුර. ඉතින් ඒ ලෝක අඳුර හදන්න මිනිස්සු ඉන්නවා. ඒවා ඉතින් තමන් තේරුම් ගත්තට, ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ලෝකාඳුරට යන්නේ නැහැ.
ගෞරවනීය අරහතුන් වහන්ස, පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන වදන් දෙක මදක් පැහැදිලි කරලා දෙන්න ලෙස වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඔව්. ඒ මහත්තයා ඇහුවේ බොහොම හොඳ ප්‍රශ්නයක්. පංචස්කන්ධය මොකද්ද? පංචස්කන්ධ උපාදානිය මොකද්ද? දැන් මම මේකට හොඳම බොහොම කෙටි ලේසිම වැඩි දුර විග්‍රහයක් කරන්න නැතුව කියන්නම්. පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් පහක්. පංචස්කන්ධ උපාදානිය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් පහම තමන්ගේ සන්තකයට, තමන්ගේ වසඟයට, තමන්ගේ පාලනයට යමෙක් ගන්නවා, පාලනය කරනවා, උපාදානිය කරගන්නවා. ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කිව්වොත් අන්න පංචස්කන්ධේ උපාදානිය කරග. දැන් මේ රූප කොටසට අයිති ආපෝ තේජෝ වායෝ පඨවි, නාම කොටසට අයිති වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර, අර නාම රූප කොටස් දෙක අයිති මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට. දැන් බුදුහාමුදුරුවෝ කොසල් රජුරුවන්ගේ රජමාලිගාවට ගියා දානිකට. දැන් දානයක්, රාජභෝජනයක් හදලා බුදුහාමුදුරුවන්ට පිළිගැන්නුවා. බුදුහාමුදුරුවෝ මේ රාජභෝජනය වැළඳුවා, භාවිතා කළා. හැබැයි උපාදානිය කර ගත්තේ නැහැ. දැන් අර රාජභෝජනේ තිබුණේ මොනවද? පංචස්කන්ධය. හැබැයි ඒ රාජභෝජනේ උපාදානිය කරගත්තේ නැහැ. ඒක නිසා පංචස්කන්ධය උපාදානිය කරගත්තේ නැහැ. ඒක සාහතික කරන්න ඊගාව දවසේ බුදුහාමුදුරුවෝ වීතිය යවහ අර යාත දුගී පැල්පත් වලින් පිඬුසිඟා වඩිනකොට බුදුහාමුදුරුවන්ට පූජා කළා යවහල් දානයක්. දැන් බුදුහාමුදුරුවෝ අර ඊයේ දාන වැළඳුව රාජභෝජනේ අද මේ දුගී පැලෙන් ගන්න යවහල් දානයයි සංසන්දනය කළා නම් උපාද දෙය කරගන්නවා. සංසන්දනය කළේ නැත්නම්, මැන්නේ නැත්නම්, මානයක් නැත්නම්, අරකට ප්‍රියයි මේකට අප්‍රියයි නූන නම් මොකද වෙන්නේ? එහෙනම් අරක පංචස්කන්ධය ගත්තා, හැබැයි උපාදානිය කරගත්තේ නැහැ. දැන් සියලුම පෘථග්ජන පුද්ගලයෝ ප්‍රියදේ උපාදානිය කරගන්නවා. ඒ අනුව පංචස්කන්ධය උපාදානිය කරගන්නවා. දැන් මං උදාහරණයක් කියන්නම් පොඩි. යම් කිසි කෙනෙක් දැන් හවසට ආප්ප කඩේකින් ආප්ප ගන්න පුරුදු වෙලා ඉන්නවනම් ඒ කඩේ ආප්ප උපාදානය කරගෙන දැන් බැරි වෙලාවත් ඔය කඩේ වහලා තිබ්බනම් ගිය දවසේ දැන් ඊගාව කඩේකින් ආප්ප ගෙනාම අර ගිය එක්කෙනා කිව්වා අර කඩේ ආද වහලා දෙ අනික් කඩෙන් ගිහින් අපෝ අපිට බෑ ඔය බා. අන්න උපාදානය. අන්න ඒක තමයි පංචස්කන්ධයම උපාදානේ. ඇයි ප්‍රතික්ෂේප කළේ? ඇයි ගැටුනේ? ඇයි අර කඩේට රාගයක්, මේ කඩේට ද්වේෂයක්? මේක තමයි උපාදානේ තේරුම් ගන්න. එතකොට උපේක්ඛාසිතින් අර කඩේයි මේ කඩේයි වෙනසක් නැතුව සැලකුවනම් අර බුදුහාමුදුරුවොත් රාජභෝජනේ කොසල් රජුරුවන්ගේ මිහිඳි රාජභෝජනයයි අර යවහල් මේ දුප්පත් පැලෙන් හම්බුණු යවහල් ආහාරයයි දෙකම උපේක්ඛා සිටින් එකසේ ධාතු මනසිකාරයෙන් යුතුව මේ හතරෙම තිබුණ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණගන්ධ රසෝ ජාමිසක්, වෙන මොකක්වත් නෙමෙයි. මේ අපේ මනස තමයි අපි තමයි තීරණය කරගෙන තියෙන්නේ මේක රාජභෝජනේ මේක යවහල් ආහාරයි. හැබැයි තියෙන්නේ මොකද්ද? ධාතු මනසිකාරයෙන් බැලුවහම, පටික්කුල මනසිකාරයෙන් බැලුවහම මේක තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණගන්ධ රසෝ ජාමිසක්, වෙන මොකක්වත් නෙමෙයි. ඒවා වෙනස. ඉතින් ඒක නිසා මේ වෙනස තමයි මිනිස්සු රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට ඔය උපාදානීය කරගෙන තියෙන්නේ. ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති කියන වැරදි අස්මිමානි. ඉතින් ඒක නිසා මේකේ යථා තත්වය තේරුම් ගත්තට පස්සේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණගන්ධ රතෝජා කියන මේ සුද්ධාෂ්ටක නිවැරදිව තේරුම් ගත්තට පස්සේ අර පටිකූල මනසිකාරයෙන් ධාතු මනසිකාරයෙන් ඕන කෙනෙකුට කල්පනා කරලා මේ පංචස්කන්ධය උපාදානය කර නොගෙන පරිහරණය කරන තත්වයට පත් වුණාම ඒ පුද්ගලයාගේ හිතේ උපේක්ඛාසිතක් පවතිනවා. ඒ පුද්ගලයාට අර ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ පංචස්කන්ධය තමයි මේ විශ්වය තුල හැම තැනම තියෙන්නේ. අපි ඊටාම සුළු කොටසක් මම මගේ ඒතන් මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අති තත්තාති කියලා මම කොට මගේ වශයෙන් අරගෙන මම මගේ පාලනේ පවත්වන්න හදනවා. ඒක සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාව විනා භාව තේරුම් ගත්තනම් අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගත්තනම් මේ පංචස්කන්ධය කිසි කෙනෙක් උපාදානය කරගන්නේ හැබැයි පරිහරණය නොකර ජීවත් වෙන්න බෑ. මේකත් තේරුම් ගන්න ඕනේ පංචස්කන්ධය පරිහරණය නොකර බුදුහාමුදුරන්ටවත් අරහතුන් වහන්සේටවත් මිය අපවත් වන මොහොත දක්වා හුස්ම ගත්තත් වතුර බිව්වත් කෑම ගත්තත් මොනවද ගන්නෙ? පංචස්කන්ධයේ කොටස්. දැන් වාතයේ හුස්ම ගත්තත් ගන්නෙ ආපෝ තේජෝ වායෝ පටි වර්ණගන්ධ රසෝජ. වතුර බිව්වත් ඒකමයි. අපි ඒක උපාදානය කරගත්තොත් මගේ වතුර ටික. ඉතින් අර මම බොන්නේ අර වතුර විතරයි. මේ වතුර නෑ. මේක තමා වැරදි. මේක තමා උපාදාන. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධයයි පංචස්කන්ධ උපාදානයයි දෙකක් දෙක වෙනම වෙන් කළා තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට ධර්ම අවබෝධයක් යම් යථා භූත ඥාන දර්ශනයක් ලැබෙනවා. ඒ අනුව අර ඔය කතාව තමයි බුක්කුසාති රජුරවන්ට අර පිදුරු මදුවකදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ ච ධාතු විභංග සූත්‍රය. ඒක නිසා මේකෙම නිවන් දකින්න පුළුවන්. පංචස්කන්ධයේ පංචස්කන්ධයේ හැටියටත් පංචස්කන්ධ උපාදානය පැවැත්මට දුකට හේතු හැටියටත් තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒකෙම නිවන් දකින්නත් මඟ පෑදෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ අවසරයි. භාවනා කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනකොට කකුල් දෙකෙන් සීතලක් පටන් අරන් මුළු කයම සිසිල් වෙලා ගිහිල්ලා ඇස් දෙකත් තද වෙලා ඉහළට නැගීගෙන ගියා.
ඒක එහෙම වෙනවා. යම් ආකාරයක අර නියම නිවැරදි ආනාපාන සති සමාධිය භාවනා කරනකොට ඒ ආයතනික රටාව සහ මුලින්ම වෙනස් වෙලා අර ආයතිකේ බාස්මින් තේ කියන වීජා විරුද්ධ චන්දෝ කියන තත්ත්වයට පත්
වෙනවා. ඒ කියන්නේ සමාධිය?
ඒ සමාධියක් නෙමෙයි, භව උදුරා ගන්නක. සමාධිය කියන එක එකක් භව උදුරා දෙමීමයි බුද්ධ භාවනාවෙන් කරන්නේ. බුද්ධ භාවනාවෙන් කරන්නේ මොකද? රාග භව, දේශ භව, මෝහ භව උදුරා දෙමීම. ඒ කියන්නේ දැව මහත්තයා භාවනා වැඩසටහනකට ආවද?
වෙන භාවනා මධ්‍යස්ථානයේදී.
එහෙනම් ඉතින් ඔය කියන කතාවයි මේ කතාවයි දෙක. එහෙනම් ඔය තේරුමක් ඇත්තෙම නැහැ. ඔය කියන භාවනාව ප්‍රාණයාම භාවනාවක්. එහෙමත් භාවනාවක් තියෙනවා. එහෙමත් ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි ඔය කියන භව උදුරා දාන්න මඟපල් ලබන්න ඒකට බෑ. ඒක නිසා මේ භාවනා වැඩසටහනකට ඇහිලා අරකට එක්කලා බලන්න කොහොමද වෙනස මොකද්ද කියලා. එතකොට හරි.
අති ගෞරවනීය අරහතුන් වහන්ස, මට පැහැදිලි කර දෙන්න ආශය අනුශය.
ඔව් හොඳයි. අනුශය ආශය දැන් ඉඳගන්න, දැන් කමන්නේ. මේ දෙකේම තියෙනවා සය කියලා වචනය. අනුශය ආශය. සය කියන්නේ මොකද? දැන් යම් තැනකට යම් දෙයක් එකතු වෙනවා නම්, ගොඩ ගැහෙනවා නම්, රැඳෙනවා නම් ඒකට කියනවා සය. ජලය රැඳෙන තැනට මොකද කියන්නේ? ජලා සය. මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ යම් යම් දේ රැඳෙන තැන් තියෙනවා. මේ අපි කන කෑම රැඳෙන්නේ ආමාශය, මුත්‍රාශය, ගර්භාශය, අග්න්‍යාශය, පිත්‍යාශය ඔය ඔක්කොම. ඒ වගේම අපි මේ අනුසය හැටියට ඇතුළට ගන්නවා යම්කයක්. අනුභව කියන්නේ මොකෝ? අනු කියන්නේ අලුතෙන් ඇතුළට ගන්නවා. අනුසය කියන්නේ තාම නොගත්ත ඇතුළට ගන්න යන රාග බව, ද්වේෂ බව, මෝහ බව තුනම තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය හැටියට බුද්ධ දේශනාවේ තියෙනවා. එතකොට තණ්හා අනුසය සමානයි රාග බව, පටිඝා අනුසය සමානයි ද්වේෂ බව, අවිද්‍යා අනුසය සමානයි මෝහ බව. දැන් බව තමයි අලුතෙන් ඇතුළට ගන්න. ඒක තමයි අනුසය. අනු කියන වචනේ මෙතෙක් නොගත්ත දෙයක් අලුතෙන් ඇතුළට ගන්නවා නම් ඒක අනුසය. ඒ අනුසය කොටස් තුනක් ගන්නවා. පෘථග්ජන පුද්ගලයෙක් තණ්හා අනුසය ගන්නවා ප්‍රිය දෙයට ඇලීමෙන්. තරහක් වෛරයක් ක්‍රෝධයක් නිසා පටිඝ අනුසය ගතියක් ඇතුළට ගන්නවා. ද්වේෂ බව. ඒ වගේම අවිද්‍යාවෙන් වැරදිසේ මැනීම නිසා, සංසන්දනය කිරීම නිසා අවිද්‍යා අනුසය ඇතුළට ගන්නවා. මේ ඇතුළට ගන්නා දේ අනුසය ඇතුළට අරගෙන තැන්පත් කරන්නේ දැන් කරජ කයේ නෙමෙයි. කොහෙද තැන්පත් කරන්නේ? මනෝමය කාය තුල. මනෝමය කාය තුල මේ අර රාග බව, ද්වේෂ බව, මෝහ බව, එහෙම නැත්නම් තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය ඇතුළට ගත්තට පස්සේ ඒවා රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය හැටියට ගති බවට පත් වෙනවා. ඒවම කාමාශය, භවආශය, ditthආශය, අවිද්‍යාශය හැටියට ආශය වෙනවා. ආශය කියන්නේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන ශක්තිය, බලය, හැකියාව ආශය. ඒක අලුතෙන් අනුසය හැටියට ඇතුළට ගන්න ඕන. අපිට බුද්ධ දේශනාවේ මේ ආශය අනුසයේ ඥානය තියෙනවා නම් ඒක බුද්ධ ඥානයක්, ඒක බලවත්ම බුද්ධ ඥානයක්, ඒක මගපල් ලබන්නට උපකාර බුද්ධ ඥානයක්. අර අනුසය ඇතුළට නොගෙන ඉන්න පුළුවන්. න අනුසේති කරන්න පුළුවන්. අනුසය ඇතුළට ගැනීම අනුසේති, අනුසය ඇතුළට නොගැනීම න අනුසේති. දැන් මේක මම පොඩි උදාහරණකින් කියන්න. ওই මහත්තයාට ඇහෙන් රූපයක් දැක්කා. එක කණින් ශබ්දයක් ඇහුවා. ඒක Tamanට වැඩිය ගැළපෙන්නේ නැහැ. පෑහෙන්නේ නැහැ. සීහෙන්නේ නැහැ. ඒක ද්වේවෙනි වේශයක් බවට පත් වෙනවා. ඒක ද්වේෂයක්. ඒ ද්වේෂය එනකොටම අපි ඒක දිගේ චිත්තසංතානේ අර චිත්ත වීති දිගේ රෝධක ගැහුවොත් මොකද වෙන්නේ? ඒක චක්කුංච පටිච්ච රූපේච උප්පද්දි චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන සම්භවಂತಿ කියන අනුසය විපදිලා ඇතුළට ගන්නවා. අපි ඒ මොහොතේම මේ ඇහෙන් දැක්ක රූපය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා එක්ක එහෙම නැත්නම් අර මෙත්තානුස්සතිය වඩලා මේක ද්වේෂයක් නම් අපි ඒකෙන් උපේක්ෂාසිතින් අත්හැරියොත් අනුසය න අනුසේති. ඇතුළට ගන්නෙ නැහැ. දැන් තරහා යන්න ආව නමුත් තරහා ගත්තේ නැහැ, තරහා ගියේ නැහැ. ඒ වෙනුවට මෙත්තා අනුසතිය වැඩුවා. මොකද වෙන්නේ? අනුසය අලුතෙන් උපදින්නේ නැහැ. රාගයක් නම් ප්‍රිය දෙයකට ඇලීමක් නම් අසුභානුසතිය වැඩලා අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිබ්බිදා වූ ගමන් අනුසය උපදින්නේ නැහැ. අනුසය උපදින්නේ නැතුව දින හතක් ගියොත් අර ගත්ත ඉස්සෙල්ලා අනුසය දවස් හතකින් ගෙවිලා ශක්තිය ඉවර වෙලා සමුදේ ධම්මාව වාය ධම්මාව. එතකොට මොකද වෙන්නේ? බැමි තුන කැපෙනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කැපෙනවා කියන්නේ බව උදුරා දැම්මා. ඒ නිසා මගඵල ලබනවා. ඉතින් ඒක නිසා මේ ආශය අනුසයේ ඥානය තමා ආසවක්කේ ඥානය කිව්වේ. මේක තමා මගඵල ලබන්න අවසාන වශයෙන් උපකාර වෙන්නේ. ඒ නිසා මේ අනුසය පළමු කොට තේරුම් ගන්න ඕන, ආශය දෙවෙනි කොට තේරුම් ගන්න ඕන. අපිට මිනිහෙක් හැටියට මේ උතුම් බුද්ධ ධර්මයේ පරියාප්ති ධර්මයේ සියලු තැන්වලදී කිව්වේ විශේෂයෙන්ම අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළේ මොකද්ද? මේ අනුසය ඇතුළට නොගෙන නිබ්බිදා කියන තත්වයට පත් වෙලා නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යං විමුක්තති විමුක්ති ඥාන දසනං හෝති කියන තත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා යමෙක් මගඵල ලබනවා කියන්නේ මේ ආසය අනුසය ඥානය තේරුම් අරගෙන අනුසය උපදින්නට එන හැම මොහොතකම ඒක වළක්වලා කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකේ භාස්මෙන් තේ කීන බීජා අවිල්ලුත්‍යන්දෝ කියන මේ රත්න සූත්‍රයේ තියෙන මේ ගාථාවේ මේ විග්‍රහය ප්‍රායෝගිකව පිළිවෙතක් හැටියට අනුගමනය කිරීමයි. ඒ සඳහා තමා මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය කියන චතුරාරක්කා නිවැරදිව දැනගෙන තේරුම් අරගෙන ඔය අනුසය න අනුසේති කරන්න. අනුසය ගැනීම දවස් 7කට නවත්තන්න පුළුවන් නම් මගඵල ලැබලා අරහත් තත්වයට හෝ අනාගාමී තත්වයටම පත් වෙනවා කියලා බුදුහාමුදුරුව මහා සතර ආටිපට්ඨාන සූත්‍රයේ, ဒုတိය බික්කු සූත්‍රයේ, කුණ්ඩලීය සූත්‍රයේ මේ වගේ සූත්‍ර 599ක බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. හැබැයි ආසය අනුසය තේරුම් ගන්නකම් මේක කරන්න ලේසි වෙන්නේ නැහැ. ඔය ප්‍රියදේට ඇලුන ගමන් මොකද වෙන්නේ? තණ්හා අනුසය අර පංචස්කන්ධයයි උපාදානයයි දෙක තේරුම් නොගැන ගමන් පංචස්කන්ධයේ උපාදානය කරගත්ත ගමන් අනුසය අලුතෙන් උපදිනවා. තරහක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙලා එකට එක කළ ගමන් එක්කෝ හිතවිල්ලක් අර අපිශාපයක් වෛරයක් හිතින් හරි කළොත්, හිතෙන් වචනෙන් ක්‍රියාවෙන් හෝ ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කළොත් පටිඝානුසය අලුතෙන් උපදිනවා. ඒ වගේම මානෙන් වැරදිසේ සංසන්දනය කළ මැන්නොත් අවිද්‍යානුසය උපදිනවා. හොඳයි, එහෙනම් හරි, යහන් ප්‍රශ්න, ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නය.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, බුදු ඉතිහාසය සිරිසත් ධර්මයක් පැතිරෙන මේ වකවානුවේ පවා නැවතත් ජම්බුද්දීපය තාවකාලිකව කොළඹ නගරයේ ඉදි කරලා තවත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට එය වඳින්න පුදන්න සලස්වලා මේ ආදී වශයෙන් වර්තමානයේ කටයුතු කරගෙන යනවා. ඒ දේවල් වලින් මිනිසුන් නොමග හැවීම වළක්වා ගන්නේ කෙසේද?
ඔව්, ඒක දැන් මෙහෙමයි. දැන් මෙතෙන්දී දැන් ඕන කෙනෙකුට සාතික් කරන්න පුළුවන් ආකෘතියක් හදන්න පුළුවන් කියන එක. අතීතයේත් මෙහෙම ආකෘති ඉන්දියාවේ අශෝක රජතුමා හැදුවා. ඒක නිසා මේකෙන් ඔප්පු වෙනවා මේ ආකෘති හදලා තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ. මේවා මූලික ස්ථාන නෙමේ ඔය තියෙන්නේ ආකෘති කියන එක ඔප්පු කරන්න ඔප්පු වෙන්න. ඒක හොඳයි, සියල්ල සිද්ධ වෙන්නේ හොඳටයි කියලා හිතෙනවා මිසක් අපි ඒවට ද්වේෂ කරන්න එපා. ඒව හදන මිනිසුන්ට මොනවාක්වත් කරන්න එපා. ඔය හදපුවා ඒක හදන්න ඕන. ඉතින් ඒක නිසා එතකොට මිනිසුන්ට තේරෙයි ඇහැරෙයි මේ තියෙන්නේ ආකෘති ඇත්ත තැනට මිසක් මේ ආකෘති දැකලා බලලා වැඳලා බුදලා නිවන් දකින්න බෑ කියන එක මිනිසුන්ට තේරුම් ගන්න ඔය කරන ක්‍රියාවත් උපකාරයක්ම වේවා.
උත්තමයන් වහන්ස, මට අවසරයි. ඔබ වහන්සේ කිව්වා දේශනා කරා පරියාප්ති ධර්මය මේ අවස්ථාවේදී මතු කරගන්න. අපි බෞද්ධ වශයෙන් යම් කිසි වැඩ පිළියලක් කරගන්න පුළුවන් නම් ඒක ශාසනයට, මේ උතුම් බුද්ධ ධර්මයට අප විසින් ඉටු කරන මහත් වූ ඵලදායක කටයුත්තක් කියලා. දැන් මේ රටේ තියෙන සංනිවේදන, එතකොට පත්තර මාධ්‍ය ඔය කියන සෑම දෙයක්ම උදේ හිටන් රෑ වෙනකම්ම මේ අපේ සාමාන්‍ය බෞද්ධ ජනතාව අතරේ රාගය, දේශය, මෝහය වඩන ලිපි එහෙම නැත්නම් ඒ වලින්ම ඒ මිනිසුන්ගේ සිත් සතන් සම්පූර්ණයෙන්ම මේ ධර්මයෙන් අහක් කරන විදිය වැඩපිළිවෙල තමයි මේ ලංකාවේ මේ රටේ සිද්ධ වෙන්නේ. එතකොට අනිත් පන්සල් වල දැන් අනිත් බෞද්ධ මේ ආගම් වල පත්‍රිකා, එතකොට පුවත්පත් වගේ දේවල් පොඩි පොඩියට හදලා මිනිස්සු, ඒ කියන්නේ ගම්වල ඉන්න අපේ දුප්පත් අහිංසක බෞද්ධ ජනතාව අතරේ ප්‍රචාරය කරන්න වැඩපිළිවෙළල් සකස් කරනවා. මම ඔබ වහන්සේගෙන් අහන්නේ, මම දන්නේ නැහැ මම මේ ඉල්ලන ඉල්ලීම හරිද වැරදිද කියලාවත් මම දන්නේ නැහැ. මම ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලනවා, ඒ වගේ යම් වැඩපිළිවෙළක් අපේ බෞද්ධ අහිංසක දුප්පත්, ඒ කියන්නේ ගම්බල ඉන්න අම්මලා තාත්තලා මෙව්වා මෙතනට එන්න නොහැකි. එතකොට මේ උතුම් ධර්මය අහන්න ඒගොල්ලන්ට පින මදි අය මහා කොටසක් ඉන්නවා. ඒ අයට යම් කිසි සහනියක් වශයෙන් මේ උතුම් ධර්මය ඔබ වහන්සේ දේශනා කරන අපට මතු කරලා දුන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ භාෂිතය, ඒ මාගදී භාෂාවේ උතුම් ධර්මය. ඒගොල්ලෝ අතරට යන වැඩපිළිවෙලක් අපට සකස් කරගන්න බැරිද කියලා මම ඔබ වහන්සේගෙන්.
ඒක හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවම කිව්වා පඤ්ඤත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මොකද්ද කිව්වේ? පඤ්ඤත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඉතින් ඒක නිසා මේ දුප්පඤ්ඤස්ස පුද්ගලයෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ඥානං දන්නේ නැහැ. ඒ මිනිසු ඒ ඔය චතුරාර්ය සත්‍ය වචන දන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඔය මහාන වෙලා ඉන්න බොහෝ සම්මත සම්ප්‍රදායික මහානායකකම් ගත්තත් මේවා වචන දන්නවා, හැබැයි අර චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන නැහැ. එනිසා ඒගොල්ලෝ දුප්පඤ්ඤස්සයි. දුප්පඤ්ඤස්ස වයින් තේරෙන්නේ නම් දුක්ඛේ ඥානං අදුක්ඛේ ඥානං තේරුම් ගන්න ඕන. දුක්ඛේ අඥානං දුක්ඛේ ඥානං දෙක තේරුම් ගන්න ඕන. දුක්ඛ සමුදය ඥානං දුක්ඛ සමුදය අඥානං දෙක තේරුම් ගන්න ඕන. දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධේ අඥානං තේරුම් දෙකක් තියෙන බව තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා ඔය දෙපැත්තම ද්වතාවය දෙපැත්ත තේරුම් ගන්න බැරි කම නිසා තමයි මේ බාලපඬිතු සූත්‍රය, ආදිත්‍ය පටිආය සූත්‍රය, ද්වේදා විතක්ක සූත්‍රය, සේවිතබ්බා සේවිතබ්බා ආනපාන සූත්‍ර සියලු දේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දෙපැත්තක් තියෙනවා, පැවැත්ම එකක්, එකක් නැවැත්ම. ඒ නිසා නැවැත්මේ දුකක් නැහැ. නැවැත්ම රාගය ద్వේෂය මෝහය නැවැත්ම. පැවැත්ම රාගය ద్వේෂය මෝහය පවත්වාගෙන යෑම. දැන් සියලු පෘථග්ජන පුද්ගලයෝ වටිනවා, සාරයි, හොඳයි, ප්‍රියයි, මනාපයි කියන්නේ මොකද? රාගය ద్వේෂය මෝහය පාත්තාගෙන යෑම තමයි හොඳ. එතකොට මොකද වෙන්නේ? මේ දිය ගමන, මේ සංසාර ගමන ඉදිරියට පාත්තාගෙන යන්නේ ඉබේම හේතු වෙන්නේ රාගය, ద్వේෂය, මෝහය. ඒක තමයි පැහැත්. නැවැත්නවා කියන්නේ අර විතරාගී, විතදේශී, විතමෝහි. රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර පැවැත්ම, පැවැත්ම තමයි නැවැත්ම, නිවන, නිබ්බාන, නිබ්බිදා. මේ සියලු වචන වලින් කිව්වා. ඉතින් ඒක නිසා මේ දෙපැත්තවත් තේරුම් ගන්න බැරි කෙනෙකුට මේ ධර්මය කියා දුන්නත් වැඩක් නැහැ. දැන් බුදුහාමුදුරුවම බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් තුල ගමින් ගමට ගිහිල්ලා මේ ධර්මයේ දේශනා කරාට ඔය කාලේ හිටියේ පරිබ්‍රාජිකය, නිගණ්ඨය, තීර්ථකය, මහාන බමුණු, මේ තව බමුණු විශාල පිරිසක් හිටියා. ඒ මිනිසුන්ට මේක ගන්නත් බැරි වුණා, තේරුම් ගන්නත් බැරි වුණා, නිවන් දැක්කෙත් නැහැ. ඉතින් ඒක නිසා අදත් මේ ඉන්නේ අර මහාන බමුණම තමයි. ඉතින් ඒක නිසා එයාට මේක තේරුම් ගන්න බැරි, ඒ අයගේ කම්ම ආවරණය, විපාක ආවරණය. අපිට කරන්න දෙයක් නැහැ. කම්ම ආවරණය කවුද අයින් කරගන්න ඕන? තම තම වෙන කෙනෙකුට ඒ පුද්ගලයා කරගත්ත කර්මේ ආවරණය වෙලා තියෙනවා. ආවරණය වුණේ නිවන. එදලා නිවන වහගත්තේ කවුද? තමන්. මොකකින්ද වහගත්තේ? තමන් කරගත්ත කර්ම නිසා. කර්ම කියන්නේ එක්ක පුණ්‍ය කර්ම වලින් නිවන වැහෙනවා, එක්ක පාප කර්ම වලින් නිවන වැහෙනවා, එක්ක අකුසල කර්ම වලින් නිවන වැහෙනවා. මේ කම්ම ආවරණය කරන්න, පුණ්‍ය පාප පහිනස්ස කරන්න ඕන. ඒ වගේම කුසල ධම්ම ඒ වෙනුවට එතෙන්ට භාවිතයට ගන්න ඕන. ඒ නිසා අඩුම වශයෙන් මේ රටේ ඔය දහම් පාසල් වල ළමයින්ට දැන් විනයි කුසලයයි එකයි කියලා උගන්වනවා. මේකම කර්මාවරණය. දැන් පුණ්‍ය කර්ම, කුසල ධම්ම, මේ දෙකවත් තේරුම් ගන්න බැරි මිනිස්සු තමයි ඉතින් කොහොමද නිවන් දකින්නේ? පුණ්‍ය කර්මයක්. කර්ම කියන්නේ මොකද? කරපු මොහොතේ සිටන් හොඳින් හෝ නරකින් හෝ පැවැත්ම දික් වෙනවා නම් ඒක කර්ම. ඒ කරපු මොහොතේ සිටන් පැවැත්ම රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් අත්හරිනවා නම් ඒක කුසල ධම්ම. මේ දෙක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට අර දුක්ඛේ ඥානං මතුවෙනවා. දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන චතුරාර්ය සත්‍ය ධර්මයම මතුවෙනවා. නමුත් ඕක තේරුම් ගන්න බෑ පිනයි කුසලයයි එකයි කියලා කෙස් පැලෙන තර්ක අවුරුදු 10ක් 15ක් 30ක් බුදුදරණ පත්තරේ හාමුදුරුවම. කවුද මේ? ඔය උගත් පඬිත වියත් රාජකීය පඬිත හාමුදුරුවම දෙපැත්තට බෙදිලා ඔයගේ තර්ක විතර්ක කරගෙන යනවා. ඒ නිසා මේ කුසල ධම්ම පුණ්‍ය කර්ම. කර්මයක් මිසක් පින ධර්මයක්. හැබැයි බුදුහාමුදුරුවෝ පින් කරන්න එපැයි කිව්වේ නෑ. සියලුම දෙනාට බුදුහාමුදුරුවෝ සුමනා සූත්‍රයේ, නන්දා සූත්‍රයේ, තව සූත්‍ර ධර්ම ගණනාවක බුදුහාමුදුරුවෝ කිව්වා පින්කම් කළ යුතු මේ සුමනාවනි කියලා කිව්වා. ත්‍යාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාගින. මේ පින කුසලයක් බවට පත් කරගන්න යම් දැනුමක් ඥානයක් තියෙන්න ඕන. ඒ පින කුසලයක් බවට පත් කරගත්තොත් ඒ පුද්ගලයාට නිවන් මඟ විවෘත වෙනවා. පින පුණ්‍යාභි සංකාරයක් බවට පත් කරගත්තොත් එතනදිම ඒ පින උපාදානය කරගෙන ඒ පිනෙන් දෙව් මිනිස් සැප රජ සැප ලබන්න ගියොත්, ප්‍රතිලාභයක් ලබන්න ගියොත් නිවනයි වැහෙන්නේ, ප්‍රමාද වෙන්නේ. මේක තේරුම් ගත යුතු ධර්මතාවය. ඒ නිසා පිනයි කුසලයයි දෙකක් මිසක් අහසට පොළොවමෙන් දෙකක් මිසක් එකක් නෙමේ. හැබැයි බුදුහාමුදුරුවෝ කාටවත් කිව්වේ නැහැ පින්කම් කරන්න එපා කියලා. පින්කම් කරපු හැම මොහොතකම, හැම අවස්ථාවකම ඒක කුසලයක් බවට පත් කරගන්න දක්ෂ වෙන්න ඕන කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිව සූත්‍ර ධර්ම ගණනාවක දේශනා කරලා තියෙනවා. ඒක කියන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. ඒ නිසා අද විනක් කරලා අර දෙව් මිනිස් සැප රජ සැප කෙලවර නිවන් දකින්න ප්‍රාර්ථනා කරන එක තමයි පුඤ්ඤාභි සංකාරය නිවන වැහෙන ප්‍රධානම වාදකය. ප්‍රතිලාභයක් ලබන්න හදනවා ඒ පිනේ. ඒකම එතනම ඒක කර්මයක් වෙලා නිවන වැහෙන බව තේරුම් ගන්න ඕන. මේ මිනිහෙක් වෙලා ඉපදුන අවස්ථාවේ අපි පින්කම කළ යුත්තේ ඒ පින්කම කළ අපේ තුන් සිත පහදාගෙන අර හිතේ තියෙන කුණු කෙලෙස් කිලුටු ගතිය අයින් කරන්න කුසලස්ස උපසම්පදා වෙන්නත්, ඒ වගේම අපේ අර අතීතයේ අපිට උදව් උපකාර කළ ණය තියෙන සියලු ඥාතීන්ට පින් දීලා පින් පවරලා ඒ පුණ්‍ය ශක්තියෙන් එතනදිත් අර ණය ගෙවලා ඒක කුසලස්ස උපසම්පදා කරගන්න. මේක තමයි කුසලය. මේක තමයි පිනක් කුසලයක් කරගන්න ආකාරය. මේක කියන්න නොදැන මේක බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම ගණනාවක කියපු දෙයක්. ත්‍යාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ කියලා. ඉතින් ඒක නිසා අද ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ දේශනාවක් දෙයක් ආගමේ අර පින් වාක්‍යයක් කියනවා. දැන් ඔය ඕනෑම කෙනෙකුගේ ගෙදරවල් වල ඕනෑම කෙනෙක් මෙතන මං හිතන්නේ දාන 1000කට 100කට සම්බන්ධ නොවිච්ච කෙනෙක් ඉන්නවා කියලා. මොකද මේ ලංකාවේ එච්චර දන් දෙන්න සතුටු කැමති මිනිස්සු ඉන්නවා. හැම දානකම දිමහාමුදුරුව අවසානේ කියනවා අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. මේ පින්කම නිසා මේ පින්වතුන්ට රට නන්දා, මල්ලිකා, සුමනා, සුනන්දා, විසාකාමින් භෝග සම්පත්, ධන සම්පත් ලැබ, තව තුඟක් රූප සම්පත් අරවා මේවා ලැබ, දෙව් මිනිස් සැප කෙලවර, රජ සැප, සිටු සැප විඳ නිවන් දකින්නට, කෙලවර නිවන් දකින්නට හේතු ආසනාව. ඔතෙන්දිව මොකද කළේ? පින පුඤ්ඤාභි සංකාරයක් කළා, අකුසලයක් බවට පත් කළා, නිවන වැහුවා, ප්‍රමාද කළා. අර පින් ගන්නට ආපු ණයකාරයන්ට පින් දුන්නේ නැහැ, පින් පැවරුවේ නැහැ, පින් අනුමෝදන් කළේ නැහැ. හිතේ තිබුණු රාගයයි මෝහයයි අස්කලේ නැහැ. රාගය මෝහය දෙකම උද්දීපනය කළා. අර මුරුංගා තෙල්ලුවා වගේ වැඩක් කළා. ඕක තමයි ආගම. ඔතන ධර්මයක්. මේ ධර්මයයි ආගමේ වෙනස ඔන්න ඔතන පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා අපි මේ අනුකම්පා සහිතව අද මේ රටේ ඉන්න ඔය සම්මත සම්ප්‍රදායික ස්වාමීන් වහන්සේලාට දැන් මේ සියල්ල ඉන්ටර්නෙට් එකෙන් ඔය හැම කෙනෙක්ම අහනවා මේවා අහනවා දැන් ඔය රටේ ඉන්න හාමුදුරුවරු තේරුම් ගන්න ඕන මේ පින්කමක් කරලා කිසිසේත්ම ඒක පුණ්‍යාභි සංකාරයක් එහෙම නැත්නම් මේ පැවැත්ම අර රජසැප සිටු සැප ලබන්න නෙමෙයි මේ පින්කමක් කළ යුත්තේ මේ වර්තමාන මොහොතේදීම ඒක කුසලයක් බවට පත් කරගන්නට අර පුණ්‍ය පාප පහිනස්ස කරන්නට මේ හිතේ තියෙන රාගය ද්වේෂය මෝහය චාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ කියන තත්වයට පිරිසිදු කරගන්නටයි ඒ පින්කමක් කරලා කුසලයක් බවට පත් කරගන්න ඕන මේක හොඳට තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඕන තරම් පින්කම් කරන්න ඒ අනුවම ඒ හා සමගම කුසලය කුසලස්ස උපසම්පදා කියන එක පූර්ණ වෙනවා එහෙම නැත්නම් වෙන්නේ කර්මේ ආවරණයක් වෙලා විනනුත් නිවන ආවරණය වෙනවා පුණ්‍ය කර්මයෙන් අකුසලෙනුත් නිවන ආවරණය වෙනවා පාප කර්මිනුත් නිවන ප්‍රමාද වෙනවා ආවරණය වෙනවා පැවැත්ම දික් වෙනවා දේව රත්ප රාජ්‍ය සැප සිද්ධ සැප බ්‍රහ්ම සැප ලැබුවත් නිවනක් එතන නැති බව තේරුම් ගන්න ඕනේ
අවසරයි හඳුරන්නේ හිත ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා හඳුරන්නේ විසඳ ගන්න
මොකක් ගැන
හිත ගැන එක හඳුරේ දැන් අර සචිත්ත පරියෝධපණන් කිව්වේ හිත පූර්ණ වශයෙන් පිරිසුදු කර ගැනීම කියලා කිව්වේ එතෙන්දී හඳුරේ දැන් අපිට මේ අරමුණක් දැක්කහම කිසිම සිතුවිල්ලක් එන්නේ නැතුව හිත හිස් බව තියාගන්න එකදී පිරිසුදු බව කියන එක දැනගන්න ඕනේ
නෑ මේ හිතට මේ මහත්යාගේ ප්‍රශ්නේ අපි දැන් මේ පොල් ගස් ඔක්කොම දකිනවා මේ මේකේ තියෙන. අපි ඔයාලට ඇලෙනවද ගැටෙනවද? නැහැ. එහෙනම් මොනවද ඒවා? අව්‍යාකට සිත්. අපි දැන් මේ පොල් වත්තේ තියෙන එක පාටේ එක පොල් ගහක් දකිනවා. පොල් ගෙඩි 50ක් විතර තියෙනවා එක වල්ලක. මේ වලු ඔක්කොගෙම පොල් ගෙඩි 50-60 තියෙනවා. හොඳ පොල් පිරිච්ච ගහක්. එක පාට ඔය ගහ දැක්කහම දැන් අනිත් පොල් ගස් දකින්න මගෙද මොකද වෙන්නේ එක පාට අපේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සඥා මටත් මේ වගේ පොල් ගහක් හදාගන්න ඕනේ කොහෙන්ද පැලයක් ගන්නෙ ඔය මොකද චිත්ත වීටි දිගේ සංකාර කරනවා සංචේතනා පාත්වන සංකතයක් හදාගන්න දැන් එතන ඒ පොල් ගහට තණ්හා උනාද ඇලුනද ඒක අව්‍යාගත සිතක්ද සංකාර සිතක්ද ඒක සංකාර සිත ඒ පොල් ගහ දැකලා දකින්න එක වරදක් නැහැ ඒ පොල් ගහත් දැකලා මේ පොල් ගහත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා අසුභානුස්සතිය වඩලා මේකටත් නොඇල්ම මැදි මේකෙන් මිදි නිදහස් වීම වෙත්වා කිව්ව ගමන් ඒක මොකද්ද ක්‍රියාසිතක් ඒක නිසා යම්කිසි කෙනෙක් ඒ වගේ දෙයක් දැකලා සංකාර සිතක් එන මොහොතේම ඒක ක්‍රියාසිතක් බවට පත් කරගන්නට පුළුවන් නම් අන්නේ පුද්ගලයා නිවනට ගැලපෙන සුදුසු පුද්ගලයෙක්. ඉතින් ඒක නිසා දැන් මේ වත්තේ තියෙන පොල් ගස් යාන වාහන මේකක්වත් සංකාර සිත්තෝ ක්‍රියාසිත නෙමෙයි. ඒ මොනවද? අව්‍යාගත සිත්. හැබැයි අඩු වශයෙන් එක දවසකට ඇහැ පිනවන, කන පිනවන, නාසය, දිවකය, මන කියන මේ හයෙන් එකක් පිනවන අර චක්කුංජ පටිච්ච රූපේ සෝතංජ පටිච්ච සද්දං ගානංජ පටිච්ච ගන්ධං ජීවහා පටිච්ච කය රස කාය පටිච්ච පොට්ටබ්බ මනාජ පටිච්ච ධම්මේ එක සංකාරයක් කළොත් මොකද වෙන්නේ රාග දේශ මෝහ කියන අනුසය තුනම එතෙන්දී උපදිලා මේ සංසාර දිග ගමනට අවශ්‍ය වෙන සමුදය අනුසය සියලු දේ උපදිලා අර පැවැත්ම දිගින් දිගටම පවත් ගන්න හේතු වෙනවා ඒ නිසා මේක තේරුම් ගන්න ඕන ක්‍රියාසිත හැටියටත් අව්‍යාගත සිත් හැටියටත් සංකාර සිත් හැටියටත් තමන්ගේ හිතේ උපදින දේවල් වෙන් කරලා තේරුම් ගන්න දැනුමක් ඥානයක් ප්‍රඥාවක් තමන්ට තියෙන්න ඕන මේක වෙන කාටවත් දැන් මට කියන්න පුළුවන් නමුත් ඔය මහත්යගේ හිතේ උපදින සංකාර සිතක්ද ක්‍රියා සිතක්ද මේ අව්‍යාගත සිතක්ද කියන එක මට කියන්න බෑ ඒක තමන්ගේ හිතේ ඒ වෙලාවට මතුවන දේ තමන් දැනගන්න ඒකයි කිව්වේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ ආස සති සෝ සතෝ පස්ස සති ඒක තේරුම් ගත්තේ නැත්නම් මේක හරියන්නේ නැහැ
ඔස්තර හැමදේ ඒකම ඉතුරු ප්‍රශ්නේ. හැමදේ හිත අතීත අනාගත වර්තමානය කියන කාල තුනටම අයිති නැතු තැනක තියාගෙන ඉන්න පුළුවන්කමක් තියනවද? එහෙම තියෙනවා නම් ඒක අස්වාභාවික තැනක්ද නැත්නම් ඒක
දැන් හිත කියලා එකක් මාගදී භාෂාවේ වචනයක් නැහැ. මේක මොකද්ද? මේ සිංහල වචනයක්. ඒ නිසා දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන. දැන් මෙතන අපි යම් දෙයක් දැක්කහම තමයි අතීතයට යන්නේ. එක අනාගතයට යන්නේ. එක වර්තමානයේ අතරමං වෙන්නේ. දැන් අපි ඇහෙන් රූපයක් දැක්කේ නැත්නම් ඇහෙන් රූපයක් දැක්ක ගමන් ප්‍රියමනාප සමහරට අපි අතීතයේ දැක්ක සියලු රූප වලට සංසන්දනය කරනවා. නැද්ද? අන්න අතීතයට යනවා. දැන් අපි හිතමු මේගොල්ලන්ට මෙතෙන්දී කේක් කෑල්ලක් දෙනවා කන්න. කේක් කෑල්ලක් දීපු ගමන් කටක් කෑපු ගමන් කොහොම මොකද කරන්නේ? අතීතේ කාපු සියලුම කේක් එක්කලා මේ කේක් කෑල්ල සංසන්දනය කරනවා. මේ කේක් කෑල්ල රස නම් අතීතේ කේක් කෑල්ලට වඩා මේ කේක් කෑල්ලට රාගයක් එනවා. අතීතේ කාපු අර නිරස කේක් කෑලි වලට ද්වේෂයක් එනවා. දැන් මේ තුනම ඔතන එකටම අලුතෙන් අනුසය උපජ්ජති. දැන් මේක තේරුම් ගන්න ඕනේ. මේක තමයි සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ අසුතත් පෘථග්ජන පුද්ගලයන්ගේ සිද්ධ වෙන්නේ. දැන් මේක අපි හිතමු අපි පාර යනවා. මේක මේ අර දිවට ආපු කේක් කෑලි රස වගේ නෙමේ. ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට හැයටම ওই අරමුණු වෙනවා ආරම්භ. අපි ඔන්න පාර යනවා. පාර යනකොට අපි එකපාරට දැක්කා අලුත් ගයක් හදලා ගේට්ටුවක් හදලා තියෙනවා. දැන් තමන්ගේ ගෙදරත් ගේට්ටුවක් හදලා දැන් ඒක අතීතෙට. දැන් ඔය අලුත් ගේට්ටුව දැක්ක ගමන්ම තමන් ඔය ගේට්ටුවයි සංසන්දනය කරන්නේ කාගේ ගේට්ටුවද? තමන්ගේ ගේට්ටුව. තමන්ගේ ගේට්ටුව මීට වඩා දැන් මේක අලුතෙන් ගේට්ටුවක් හින්දා මේ ගේට්ටුව ලස්සනයි, ප්‍රියයි. තමන්ගේ ගේට්ටුව දැන් අප්‍රියයි, අමහරි. දැන් මේ ගේට්ටුවට රාගයක් ආවා, අර තමන්ගේ ගේට්ටුවට ද්වේෂයක්. බෝ වගේමයි ෂර්ට් එකක් ඇඳලා යනවා කියමු කවුරු හරි එක්කෙනෙක්. තමන්ගේ ෂර්ට් එකයි අරකයි සංසන්දනය. ඒක තමන්ගේ ගෙදර අල්මාරියේ තියෙන ෂර්ට් එකකුයි මේකයි සංසන්දනය. මේවම තමයි මානෙ කියන්නේ. ඔය මාන 21ක් තියෙනවා. සෙය්‍ය මාන, සදිස මාන, උච්ච මාන, තුච්ච මාන, හීන මාන, අව මාන. මේව මාන 21ක් තියෙනවා. සියලු පෘථග්ජන පුද්ගලයෝ ඔය මාන නිසා දිට්ටිගත වෙනවා. දිට්ටිගතන්, දිට්ටිගහනන්, දිට්ටිකාන්තාරන්, දිට්ටි විසුකන්, දිට්ටි විප්පන්දිතන්, දිට්ටි සංයෝජනන් කියන හයකින් එකකට පුද්ගලයා දිට්ටිගත වෙනවා. ඔය දෘෂ්ටිය නිසා තමයි අර අතීතයයි නූපන් අනාගතයයි මිය පරලෝකයේ අතීතයයි අතර පාලමක් බවට පත් කරගන්නවා වර්තමානෙ. මේක තමයි සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ පැවැත්ම. දැන් පාලම තියෙනකොට අතීතේ අනාගතයට ඉබේම යනවා. අනාගත අනාගන යනවා. මොනවද අනාගන්නේ? අර අතීත ගති ටික අනාගතයට අනාගන යනවා. ඒක තමයි මේ වෙන්නේ. ඒක තමයි පෘථග්ජන ගතිය. ඒ නිසා නගති වුණොත් ඔය මනින්න නොගියොත් මේ වගේ දේවල්. හැබැයි මේ මනින්න කියන එක හැම තිස්සෙම නෙමෙයි. මැනිය යුතු අවස්ථාවක් තියෙනවා. ඒක යෝනිසෝ මනසිකාරේ. කෙනෙකුට යහපතක් කරන්න තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් වෙන්න, නිවීමක් වෙන්න, නිදහසක් වෙන්න, විමුක්තියක් වෙන්න, හොඳක් කරන්න. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන යහපත් මැනීමක්. ඒ වගේම අර තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් වෙන්න අර ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, රාගයක් එනවනම් ඒ මැනීම වැරදි. එතන අර අලෝභාදේ සම්මෝහ විතරාගී විතදේශී විතමෝහි ආකාරයට යහපත් මැනීමක් තියෙනවා නම් ඒක තමන්ගේත් නිවනට අජත්තාවා බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති වෙනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති වෙනවා. ඒ නිසා මේ මැනීම කියන එක හැම වෙලේම අපි අත්තරින්න බෑ. මැනීමත් අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාර්ය. අර වැරදිසේ මැනීම තමයි රාගය ද්වේෂය මෝහය උපදින්නේ. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියන. මේක තේරුම් ගන්න ඕන. තමන් දැන් මේ තමන් මේ තමන්ගේ හිතවිල්ල තුළයි හිතේ මේ මැනීම මුලින් තියෙන්නේ. ඒකනි කිව්වේ අර මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝ මෙහා මනසාචේ පදුට්ටේන වුණොත් ඒක වැරදි මනසාචේ පසන්නේන වුණොත් ඒක හරි ඒ අනුව කාය වාචාය මනසා කරෝති තත්වයටපත් වෙන ඉතින් ඒක
ගෞරවණීය
ඔව් අහන්න හරි
ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මේ මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඔබ වහන්සේගේ රාගය දේශය මොහ බව උදාහරණ වශයෙන් පැහැදිලි කිරීමේදී අර ආහාරයක් කෙරෙහි අපි යම්සි දෙයකින් ගැටීමක් ඇතිවෙත් එතන අපි ද්වේෂයක් ඇතිවෙන ද්වේෂයක් ඇති වෙනවා කියලා. නමුත් මට තියෙන ප්‍රශ්නේ අපි යම්කිසි රෝග තත්ත්වයක් නිසා යම්කිසි ආහාරයක් ගැනීමෙන් ප්‍රතික්ෂේප කරොත් ඒනුත්
අර ඒක තමයි මම කිව්වේ දැන් මම කිව්වේ ඒක තමයි රෝග තත්ත්වයක් තියෙනවනම් ඒක යෝනිසෝම මනසිකාරයෙන් අපි යහපත්සේ මේ ආහාරය ගත්තොත් මට රෝගයක් වෙනවා කියන එක දැන් Tamanට ඒකෙන් මිදී නිදහස් වෙන ඒතෙන්දි යෝනිසෝම මනසිකාරයෙන් ඒක බැහැර කිරීම ඒක අර අයෝනිසෝම මනසිකාරයෙන් කරපු වැඩක් නෙමෙයි ඒක රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින දෙයක් නෙමෙයි ඒකයි මම දෙපැත්තක් කිව්වේ ඔතනම ඒ නිසා දැන් අපි Tamanට සෙම තියෙනවනම් සෙම වැඩි වෙන දෙයක් අර ආහාරය හැටියට නොගැනීම ඒක යෝනිසෝම මනසිකාරය. ඒක මැනීම ඒක යෝනිසෝම මනසිකාරයෙන් ඒක තමන්ටත් අනුන්ටත් යහපත්. ඒ නිසා දැන් මේ යෝනිසෝම මනසිකාරය යෝනිසෝම මනසිකාරය වෙන් කළ තේරුම් ගත්තේ නැති මිනිස්සු මේ සියලු දේ මැනීම වැරදි කියලා කවුරුත් කියන්න බෑ. මැනීම කියන එක අර රාගය ද්වේෂය මෝහය උපදිනවා නම් අලුතෙන් ඒක වැරදි. රාගය ද්වේෂය මෝහය මිදී නිදහස් වෙනවනම් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවනම් ණයෙන් මිදී නිදහස් වෙනවනම් ඒක මේ මැනීම යහපත් ඒක යෝනිසෝම මනසිකාරය ඒක කළ යුතුයි ඒකයි මේකේ ද්වතාවයක් තියෙන්නේ දෙපැත්තක් තියෙනවා ආනපාන අස්වස්ස දෙකම තියෙනවා
ගරු ස්වාමීන් වහන්ස අද ඉදිරිපත් කරපු ඔබ වහන්සේ ඉදිරිපත් කරපු දේශනයත් ඊළඟට මතුවෙච්ච කාරණයක් තමයි අර මේ මාර්ගයේ අපි යනවා නම් අපේ වැඩේ විතරක් කරගන්න ඕන කියන අදහස. නමුත් බුද්ධ දේශනාවේම ඔබ වහන්සේම අපිට මතු කරලා පෙන්නවා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටවිරතෝති සබ්බපාණ භූත හිතාය අනුකම්පාය කියලා. ඒතර ඒ අදහසින් නේද අපි යුග මෙහෙවරක් හැටියට අනිත් අයට උදව්වක් උපකාරයක් කරන්න ඕනේ.
ඔය එක තමයි බුදුහාමුදුරුවෝ මේ කිංටි සූත්‍රයේ මේක තමයි පැහැදිලිව පිරිසිදුව දේශනා කළ තියෙන අවස්ථා 8කදී දැන් තමන්ගේ වැඩේ තමන් කරගත්තට තමන්ට මේ ලෝකයා කෙරෙහි අනුකම්පාවක් තියෙන්න ඕන. මේ අනුකම්පාවක් ඇති වෙන්න ඕන මේ දුක් විඳින අසරණ අනාථ වෙච්ච තත්ත්වයේ ඉන්න පුද්ගලයන් සත්වයන් විශාල පිරිසක් ඉන්නවා. දැන් මේ මනුස්සත්ව ප්‍රතිලාභය ලැබලක් තියෙනවා. මනසකුත් තියෙනවා. තාමත් මේ පරියාප්ති ධර්මයේ මේ කල යුතු ආන සහ අත්තරිය යුතු පාන දෙක නොදැන හුස්ම ගැනීම පිටකිරීම කරන මිනිස්සු කෝටියක් විතර ඉන්නවා මේ ලංකා ලෝකේ. ඒ අය කෙරෙහි අපේ අනුකම්පාවක් තියෙන්න ඕන. ආනපානත් කරනවා එහෙමත් කියනවා. ඒ වචනත් පාවිච්චි කරලා ඔය දැන් ජීවිත කාලයම හුලං ඇද ඇද පිට කර කර ඉන්න එමුණට නිවනක් නැහැ. ඉතින් ඒක නිසා ආස්සපස්ස හරියට තේරුම් කරලා දෙන්න ඕන අර්ථ ධර්ම නිරුක්ති පටිසම්විදා ඇතුව සබ්බ පාප පස්ස කුසල අස්ස මේ දෙක තේරුම් ගත්තොත් සච්චිත්ත පරියෝදපණං ඒ අනුව බව උදුරා ධම්මන අනුශාසනේ ඒතං බුද්ධ අනුශාසන බුද්ධ කියන්නේ මේ බුදුහාමුදුරන්ට නෙමෙයි එතන මොකකටද බුද්ධ කිව්වේ බව උදුරා ධමන්නට දේශනා කරන සියලු බුදුවරුන් දේශනා කරන අනුශාසනාව මෙයයි ඉතින් ඒක නිසා දැන් මේකත් පදපරම විදිහට මේ බුදුවරුන් බුදුහාමුදුරුවෝ මේක කිව්වා කියලා ඒක නෙමෙයි මේ බුද්ධ කියන්නේ එතන විතරක් නෙමෙයි බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ යම් තැනක බුද්ධ කියනවා නම් පුද්ගලයක් නෙමෙයි ඒක ක්‍රියාවක් ඒක ක්‍රියාපදයක් ඒක ක්‍රියාපදයක් ඒ තමන්ගේ භව උදුරා දමන්නට උපකාරක ක්‍රියාවක් ඒ නිසා දැන් ගච්ඡාමි සරණං බුද්ධං කිව්වේ බුදුහාමුදුරුවෝ සරණ යනවා කියන එක නෙමෙයි ගච්ඡාමි භව උදුරා දමන්නට චර භව නම් කිරීම නැති කිරීම කාමාවචර භව රූපාවචර භව අරූපාවචර භව චර නම් කිරීම බුද්ධං ඒ වගේම හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම චර නම් ධම්මං ඒ වගේම සංසාර සම්බන්ධ වලින් බැම් වලින් මිදී නිදහස් වීමට සම්බන්ධයේ ගසා දැමීම චරණං සංඝ. ඉතින් ඒක නිසා මේ ක්‍රියාපද තුන අදවන විට බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාගදී භාෂාවේ එන ක්‍රියාපද තුනක් බුද්ධං ධම්මං සංඝං අද නාම පද තුනක් කරගෙන බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි. ඔය අරණ විභංග සූත්‍රය යම් කිසි කෙනෙක් කියවලා බැලුවා නම් ඕකේ හරය අර්ථය නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ නම් කියන්නේ නැහැ බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි කියලා. ඒ නිසා මේ චර බව නැති කරන්නයි බුදුහාමුදුරුව මේ ධර්මය දේශනා කළේ. චර බව කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර බව. ඒක තමයි දුක, ඒක තමයි රෝගය, ඒක තමයි බය, ඒක තමයි පැවැත්ම, ඒක තමයි රාගය, ද්වේෂය, මෝහය. සියලු දේ කාමාවචර, රූපාවචර, අරූපාවචර ක්‍රියාකාරකම් කරන එක. ඒ ක්‍රියාකාරකම් තමන්ට ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය දිවකය සියලු අංග හයම පිනවනවා. ඒකින්ද අර ප්‍රියදේට ඇලෙනවා චර බව, කාමාව චර බව පාත්තගෙන. මේක නවත්තනකම් අර ඡන්ද විනේහි ඡන්දා රාග ප්‍රහාණෙන් නිස්සරණ බවට පත් වෙනකම් මේකෙන් මිදී නිදහස් වෙන්න බෑ. ඒකයි බුදුහාමුදුරන්ගේ ධර්මය.
සෝනස තව එක ප්‍රශ්නයක් තියෙනවා. විඥානයේ අනිච්ච දුක්ඛ අනත් හැටියට අපි දකින්න එක ගැන යම් කිසි විග්‍රහයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටින කාරණේ කොහොමද?
විඥානයේ නෙමෙයි අපි අනිච්ච දුක්ඛ හැටියට ගණන් දුවන. පංචස්කන්ධය. සත්තරාණු කුසල සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? රූපං අනිච්ච. වේදනා අනිච්ච. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? රූපං අනිච්ච, වේදනා අනිච්ච, සංඥා අනිච්ච. ඒ වගේම සංඥා අනත්තා, අර අනත් දුක්ඛ මේ සියලු දේ තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධය. පංචස්කන්ධයමයි මෙතන අපි මේ දකින්නේ නිච්චසේ සුඛසේ අත්ථසේ එතම් මම ඒසෝ අමස් මේ සෝමියත්. ඒ වගේම හැකනාසේ අර සත්තරාණ කුසල සූත්‍රයේ ත්‍රිදූප පරික්කී කියන එකේ අර ආයතනසෝ ධාතුසෝ මේ ඔක්කොම මේ පංචස්කන්ධයට අදාළ මේ එක්ක ආයතන එක්ක පංචස්කන්ධය මේවමයි දකින්නේ. නැතු විඥානේ නෙමෙයි.
ස්කන්ධය අපි බලන රූප වේදනා සංඥා සංකාරය විඥාන කියන අවස්ථාව
විඥානයක ඊට ඉස්සෙල්ලා ඉවත් කළ හැකි. විඥාන විඥාපනාය නැතුව පඤ්ඤාපනාය වෙනවා. අර අරක කළු විඥානේ විතරක් අයින් කරන්න බෑ. ඔව් අහන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, යන් සමාදානම් තං වතං යන බුද්ධ වචනයට අනුව අෂ්ට සීලය සහ දස සීලය සමාදන් වීම සීලබ්බත පරාමාස ගණයට වැටෙනවද? එවිටය මිත්‍යා දෘෂ්ටියට නියත මිත්‍රා දෘෂ්ටියක්ද යන්න කරුණාවෙන් පහදලා දෙන්න.
දැන් බුදුහාමුදුරුව පැහැදිලි දේශනාවක් කළා මෙතෙන්දී. නහි සීල වතං හෝති අට්ඨක්‍රා තීන පදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා. බුදුහාමුදුරුව නමක් බුද්ධත්වයට පත් වෙන්නේ මිනිහෙකුට සීල් වතක් රකින්නට කියා දෙන්න නෙමෙයි. නහි සීල වතං හෝති. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලත් අර මේ මහා මායා දේවිය අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙලා හිටියා. මිනිස්සු පොය දාට මේ එදත් සීල් සමාදන් වුණා. ඒකත් අර ත්‍රිපිටකේ තියෙනවා. නොඑක් තැන්වල සීල්වත රැක්කා කියලා මහාන් වම්ුණ පරිබ්‍රාජිකයෝ නිගන්තියෝ බුද්ධ ආගමක් තිබුණ නැතුවට සීල්වතක් රැක්කා. ඒ වගේම බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා අර යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. යං වතක් සමාදන් වුණොත් ඒක චාරිත්‍රයක් බාරිත්‍රයක්. ඒ නිසා අද මේ සමාජයේ පංචිල් සමාදන් වෙන්නේ චාරිත්‍රයක් වාරිත්‍රයක් රැකීම. අටසිල් සමාදන් වෙන්නේ ඒ වගේම දසසිල් හෝ සාමණේර සිල් හෝ විශේෂයෙන්ම උපසම්පදා සීලයක් යම් කෙනෙක් සමාදන් වෙනවා නම් ඒක පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අනුපසම්පන්න සහ උපසම්පන්න දෙපැත්තක් හැටියට සමාදන් වීම සංවරට්ටයක් නෙමෙයි. යම් ආකාරයක යම් කිසි කෙනෙක් ඔය පන්සිල් අටසිල් දසසිල් සාමනේර සිල් උපසම්පදා සිල් මොකක්වත් සමාදන් වෙලා නැතත් ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය කියන සතර සංවරයේ පිහිටියොත්, පිහිටා කටයුතු කළොත් ඒ පුද්ගලයා නිවනට සුදුසු මගඵල ලබන, නියත වශයෙන්ම මගඵල ලබන සංවරට්ඨේන සීලං කියන තත්වයට පත් වෙන පුද්ගලයා. ඉතින් ඒක නිසා යම් ආකාරයක චාරිත්‍රයක් වාට්‍යයක් හැටියට, සම්මතයක් සම්ප්‍රදායක් හැටියට මොන ආකාරයේ සීලයක් රැක්කත් සමාදන් වුණත් ඒක සංවරත්වයට උපකාර නැත්නම්, ඉන්ද්‍රිය හය සංවර වෙන්නේ නැත්නම්, ඒ වගේම සිව්පසේ ප්‍රත්‍ය සංවරය නැත්නම්, ඒ වගේම පාටිමොක්ක සංවරය ක්‍රියාත්මක නොවනවා නම්, ඒ වගේම ආයතික සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය පූර්ණ නොවනවා නම් ඒ පුද්ගලයා ලෝකේ ඉන්න පුද්ගලයෙක් මිසක් යම් සමාදානං තං වතං කියන සීලබ්බත පරාමාසයට අහු වෙනවා මිසක නිවනට උපකාර වන ආකාරයේ සීලයක් අර අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගත්ත නිබ්බිදා කියන තත්වයට පත් වෙන සීලයක් ඒ පුද්ගලයා ගාව නැහැ. ඒකයි කියන්නේ. අහන්න හරි.
ගරුතර අරහතුන් වහන්සේ, මට ඔබ වහන්සේගෙන් දැනගන්න නිවනට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. එක්තරා අවස්ථාවක මම මේ නිවන කියලා අවබෝධ කරගෙන එක්තරා ස්වාමීන් වහන්සේට ඉඩමක් පරිත්‍යාග කළා. ඒ ඉඩමේ විශාල ගොඩනැගිලි එහෙම හැදුනා සදහවතුන්ගේ උදව්පකාරය ඇතුව. ඉන් පස්සේ එම ස්ථානයේ පැවිදි පින්කමකුත් පැවැත්වුණා. ඒ පැවිදි පින්කමට පස්සේ ඒ ස්ථානයේ හිටපු අයත් උන්වහන්සේගේ ශාසනයෙන් ඉන්නේ නැතුව එතනින් පිට වෙලා ගියා. ඉතින් අදත් ඒ මම ඒ උන්වහන්සේගේ ධර්මදේශනා හා ඒවට මුලදී සත්‍යයි හිතුවත් පසුව එතනින් ඉවත් වුණා ඒ අධර්මයක් බව වැටහිලා. ඉන් පස්සේ මම උන්වහන්සේ මන් රේණුකානේ හා සුබෝධාමිනී වහන්සේගේ ධර්මයේ තිඳලා ඒ එතනින් උත්පත් ඇරිලා මේ ස්වාමීන් වහන්සේගේ, අපේ ගරුතර ස්වාමීන් වහන්සේගේ CD පටක් අහන්න ලැබිලා මේ ධර්මයේ තමයි මම අද දවසෙත් ඉන්නේ. නමුත් අර ස්වාමීන් වහන්සේ ඒ ගොඩනැගිල්ලේ අදත් ඒ ධර්මයේ සිය ගණනින් දේශනා කරමින් යනවා. ඔබ මේ ඔබ වහන්සේගේ සංඝ බේද සූත්‍රය අහලා මට සැකයක් ඇති වුණා. මෙම හේතුව නිසා මට පාපයක් සිදු වෙයිද, මට නිවනට බාධාවක් වෙයිද කියන එක දැනගන්න ඔබ වහන්සේ කාරුණිකව මට ඒ ගැන ප්‍රකාශ කරන්න නැසයි බලාපොරොත්තු.
දැන් සමන් දැන් කරලා අවසාන දේ දැන් ඒක චේතනාව යහපත් ආකාරයට නිකලී චේතනාම් භික්කවේ කම්මං වදාමිනි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒ කාලේ දැනුම අනුව, ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ මේ කියන්නේ ධර්මයේද නැද්ද කියන එක. ඉතින් ඒක නිසා ඒ කාලේ හැටියට තමන් යමක් යුතුකමක් වගේ ගීමක් හැටියට ඒ ස්වාමීන් වහන්සේට දුන්නා. දැන් ඒකට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න එපා. ඒකට කිසිසේත්ම අහිතක් ඇති කරගන්නත් එපා. ඒ ස්වාමීන් වහන්සේටත් ඒ ස්වාමීන් වහන්සේගේ අනුගාමිකයන්ටත් මේ ධර්මය අවබෝධ කරගන්න කියලා සත්‍යක්‍රියාබලයක් පතුරන්න. ඒ අනුව ඒ අයටත් යහපතක් වෙන්න, ඒ ස්ථානයේ තියෙන පැමිණෙන අයටත් ධර්මය අවබෝධ වෙලා දහම් ඇස පැහැදේවා කියලා මෛත්‍රී කරන්න, කරුණා මුදිතා උපේක්ෂා පතුරන්න. ඒ අනුව ඒ අයටත් කොමාරි දහම් ඇස පැහැදෙයි. ද්වේෂයක් වෛරයක් ඇති කරගන්න එපා. තමන්ගින් ඒ දේවල් වලට, ඒ තමන් කරපු දේවල් වලට යම් ආකාරයක යම් කිසි අර කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කමමේ ධම්ම, මේ ධර්මයට යම් තමන් අතින් වරදක් වුණා නම් ඒකට කමා කරගන්න. කමා කරගෙන ඒකෙන් අර අනික් අයටත් වරදක් වුණා නම් ඒකටත් තමන්ගේ සිතින් පිරිසිදු කමා කරගන්න. ඒ අනුව තමන්ට අර පාටිමොක්ක සංවරය පිහිටන බව තේරුම් ගන්න.
ගෞරවනීය අරියතුන් වහන්ස, ඔබ වහන්සේ අපට සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන ආකාරය, ඒ අප මනවින් කළ යුතු ආකාරය පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවණීය සිදුවේ.
ඒක ඉතින් මනවින්ම කරන ආකාරය නම් දැන් මේක අඩු ගානේ විනාඩි 40ක්වත් යනවා අඩු වාසේ. මොකද මෙතන කරුණු හතරක් තියෙනවා. මේ කරුණු හතරම එකින් එක ඉතින් ඒක නිසා භාවනා වැඩසටහන් වලට ආපු සියලු දෙනාට දේශනයක් හැටියටම පැයක් තුල විනාඩි 40ක් 45ක් තුල මේ කරුණ අතර විග්‍රහ කරලා තියෙනවා. මේක දැන් CD පටි හැටියට තියෙනවා, කාටත් ශ්‍රවණය කරන්න පුළුවන්. මේ කරුණ එකෙන් එක ගන්න ඕන, අපි කමා කරගත යුතුයි. ඒක පළවෙනි එක. ඒක හුඟා කරුණ තව තියෙනවා, කොහොමද කවදද කාටද කාගෙන්ද මේ කමා කරගත යුත්තේ, ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය පැතිරීම දෙවෙනි කාරණේ. ඒකත් අපි කරගත යුතු නියම නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පින් දීම, පින් අනුමෝදින් කිරීම, පින් පැමිණීම, ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ වගේම තමන්ගේ හැකියාවන්ගෙන් මේ ශක්තියෙන් තවත් කෙනෙකුට ධර්ම මාර්ගයට අතහිට දීම, ධර්මය මතු කර පෙන්වීම, මේ කරුණු අතර ඉතාමත්ම වැදගත්. මේ කරුණු අතර දැන් පොඩි පොතක් හැටියටත් අර මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යතුමියක් මේ මගේ භාවනා වැඩසටහනට සහභාගී වෙලා ඒ පොතක් හැටියට මුද්‍රණය කරලා තියෙනවා. ඒ පොත දැන් හැමතැනම තියෙනවා. ඒ පොත කියෙව්වත් මේකේ පුළුවන්කම තියෙනවා. CD පටියක් ඇහුවත් මේක පුළුවන්කම තියෙනවා. භාවනා වැඩසටහනකට සහභාගී වුණොත් ඒ සෑම කෙනෙකුටම අනිවාර්යයෙන්ම මේ කරුණ අතර මුල්ම දවසේ අර ධර්ම දේශනාවක් හැටියට මේක ප්‍රායෝගිකව තමන් අර ණයගෙන දෙනුවෙන්, සංසාර ණයගෙන දෙනුවෙන් විදී නිදාසන ආකාරයෙම ප්‍රායෝගිකව පැහැදිලි කරලා ඒ අනුව මේ භාවනාවට උපයෝගී කරගන්න ආකාරය කියා දෙනවා. ඉතින් ඒක නිසා මේ කරුණ අතර මෙතෙක් කල් ඔය ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල මේ කරුණු අතර තැනින් තැන තිබුණා. තිරෝගොඩ සූත්‍රයේ, ඒ වගේම තව නොයෙකුත් සූත්‍රවල මේ කරුණු අතර සියලු බුද්ධ දාසිතේ ඔක්කොම එකතු කරලා එක පොතක් හැටියට බොහොම කෙටි හැටියට දේශනා කරලා තියෙනවා. මේක ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේක මං හිතන්නේ පොත් එක මං හිතන්නේ ලක්ෂයක් විතර මුද්‍රණය කළා, පිට කළා තියෙනවා. මේ ළඟදී මට ආරංචියක් ආවා. දැන් අර විශ්වවිද්‍යාලෙට ළමයි තේරුණාම පළවෙනි දවසේ ඔරියන්ටේෂන් එකක් තියෙනවානේ. මේ ඔරියන්ටේෂන් එකේදී මේ එක්තරා ඩීන් කෙනෙක් ඒ විශ්වවිද්‍යාලයේ මේ කරුණු හතරත් මේ විග්‍රහ කරලා මේ කරුණු හතර පිළිබඳවත් මේ පොත පෙන්නලා දේශනා කළා තියෙනවා. දැන් ඒක ඒ ධර්මයට හොඳ යහපත් පැත්තකට යනවා. ඉතින් ඔය වගේ ඒ තරුණ ළමින්ට දැන් මෙතරත් ඇති ඉස්කෝලවල, පාසල්වල, විශ්වවිද්‍යාලවල උගන්නන මේ අය. මේ අයටත් මේ වගේ අඩු ගානේ සමාජයට පන්තලක වෙන්න පුළුවන්, තැනක වෙන්න පුළුවන්. මේ වගේ තැන්වලකදී, විශේෂ තැන්වලකදී මේ වගේ බොහොම විනාඩි 5ක් 10ක් 15ක් අරගෙන මේ කරුණු හතර ඒ දරුවන්ටත් යම් ආකාරයකට මේ කම්මාවරණ වලින්, විපාකාවරණ වලින්, මේ සංසාර ණය ගන්න දුනේ මිදී නිදහස් වෙන ආකාරයට ප්‍රායෝගික ආකාරයට කියා දෙන්න අවබෝධ කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව ඒ අයටත් මේ දහම් මැස පාද ගන්න ඒක උපකාරයක්, පහසුවක් වෙනවා. ඉතින් ඒක නිසා මේක දැන් අපි මේ අවුරුදු 3ක් විතර වෙනවා මේ කරුණු හතර විග්‍රහ කළ භාවනා වැඩසටහන පටන් දැන් මුළු ලංකාවෙම වැඩි දෙනෙක් මේක පිළිබඳව යම් දැනුමක් තියෙනවා. මෙතෙක් කල් ඔය බුද්ධ ආගමේ කිසිම කෙනෙක් මේ ඔය කොච්චර පොත් ලිව්වත් ඔය රේණුකාන හමුදුරු අනන්ත පොත් ලියලා තියෙනවා, කිසිම දවසක මේ ණයගන දිනුවෙන් විදී නිදහස්වන ආකාරයක් එයා රේණුකාන හමුදුරු විතරක් නෙමෙයි, අර කිසිම යතිවරයෙක්, කිසිම ලේඛකයෙක් අවුරුදු 1600ක් 300ක් කාලය තුළ ඔය සංසාර ණයගන දිනුවක් තියෙන බවක්වත්, ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් බවක්වත්, ඒකට උපකාර වන කරුණු කාරණා කිසිසේත් ඔහෙවත් ඔයගේ සඳහන් කරලා නැහැ. ඉතින් ඒක නිසා මේ සියලු කරුණු මේ ධර්මයට අදාළයි, හේතුඵල ධර්මයට අදාළයි, පරියාප්ති ධර්මයට අදාළයි. ඒ නිසා ප්‍රතිපත්තියක් හැටියට මේක අනුගමනය කළොත් ඕන කෙනෙකුට මේ සංසාර ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. හොඳයි ඔවහන්ද.
අවසරයි හරවත් අරහතුන් වහන්ස, මේ ප්‍රශ්නය අසන මම පෝරෝ දන්දි රාල්හල් නැති. වසර 1500ක් තරම් මහා කාලයක් තුළ වැසි යටපත් වී තිබුණු, යටපත් කළ පරියප්ති ශාසනය පාදාගෙන වඩා හිඳුවා ලක්ෂ සංඛ්‍යාත පෘථග්ජනයන් අතරින් දහස්කණක් මිනිසුන්ට මඟඵල ලබා ගැනීමට මඟ පෑදු මහා ප්‍රඥන් වහන්ස ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවායි මම පතනවා. ඒ අතර මට තව ප්‍රශ්නයක් ඇසීමට අවසර දෙන්න. මහා අරහතුන් වහන්ස, යම් කෙනෙක් ඉන්ද්‍රිය සංවරත්වයට පත්වීමෙන් ඔහුගේ ශික්ෂණයද සම්පූර්ණ වෙනවා. නමුත් ශික්ෂණයට පමණක් පත් වූ කෙනෙක් පූර්ණ වශයෙන් සංවරත්වයට පත් වෙන්නේ නැහැ නේද කියලා මට ප්‍රශ්නයක්
අහන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ සතර සංවර සීලයක් මතු කළේ. ඉන්ද්‍රිය සංවරය පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක පත්‍ය සංවරය. තුන්වෙනි එක වඩාත් වැදගත් ප්‍රාතිමොක්ඛ සංවරය. අවසානික ආජීවක පාරිශුද්ධ සංවරය. ඒ වගේම දැන් මේ සංවරය එකක් පමණයි, සංවර සීලය එකයි, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතීකම සීලය කියලා අනිත් පැත්තට පහක් තියෙනවා. ඉතින් ඒක නිසා හැබැයි මේ දෙකම ආරම්භ වෙන්නේ පටන් ගන්න ඉන්ද්‍රිය සංවරය. ඉතින් ඒක නිසා සංවර සීලය ප්‍රමුඛ කොටගෙනයි මේ සියලු දේ කරගන්න පුළුවන්. හැබැයි සංවර සීලය පිහිටන්න බෑ සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානය නැතුව. මේ සංවර කියන එක, සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය, වර කියන්නේ වාරණය, වැළකීම, විරමණය, වෙන්වීම. ඉතින් ඒක නිසා මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් වැළකෙන්න ඕන බව කවුරුත් දන්නව අහලා තියෙනවා. නමුත් ඒක කරන ආකාරය, ප්‍රායෝගිකව කරන ආකාරය, ආනපාන සති සමාධිය හැටියට භාවිතා කිරීම බොහෝ අය තාම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සංවර කියන වචනේ නිවැරදිව තේරුම් ගන්නත් ඕන. ඒ වගේම ඒ සංවර සීලය පූර්ණ වෙනකොටම ඒ සමගම චේතනා සීලයත්, ප්‍රාණ සීලයත්, වේරමණී සීලයත්, අවිතීකම සීලයත් කියන පංචශීල ප්‍රතිපදාව, මේ පහම පිළිවෙත් ප්‍රතිපදා, මේ පහම පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඉතාම පැහැදිලිව නිවනට උපකාර වන ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කරන වදාරලා පැහැදිලි කරලා තියෙනවා.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස, සමුක්ඛංශික දේශනය සහ චතුරාර්ය සත්‍ය දෙක එකක්ද? ඒක පොඩ්ඩක් පැහැදිලි.
නෑ, සාමුක්ඛංශික දේශනාවක් කියන්නේ බුදුහාමුදුරුවන්ට විතරක්ම කරන්න පුළුවන් දෙයක්. දැන් බුදුහාමුදුරුවෝ ඒ කාලේ ජීවමානව හිටිය කාලේ මේක පියවර 6කින්, දාන කතා, සීල කතා, නෙක්ඛම්ම කතා, සංඝ කතා, මිබ්බේදි කතා, අනුධම්ම කතා හැටියට 7ක් තියෙනවා. ඒ 7ම බුදුහාමුදුරුවෝ විනාඩි ගානක් තුල එක ධර්ම දේශනාවකදී එක පුද්ගලයෙකුට කියනවා. එතකොට ඒ පුද්ගලයා මුලපටන් අනුක්‍රමයෙන් ඒ පුද්ගලයාගේ හිත ඒ දිගේ ගිහිල්ලා මඟපල ලැබලා තමයි නවතින්නේ. ඒක ලෞතුරා බුදුවරයෙකුට විතරයි සාමුක්ඛංශික දේශනාවක් කරන්න පුළුවන් වෙන්නේ. වෙන කිසි කෙනෙකුට, අරහත් උන්වහන්සේ කෙනෙකුට සාමුක්ඛංශික දේශනාවක් කරන්න බෑ. හැබැයි ඒ සාමුක්ඛංශික දේශනාවේ යම් යම්, ඒක තමයි මේ එක දේශනාවකින් මේ හැම කෙනෙක්ටම නිවන් දකින්න බැරි එකයි. ඉතින් ඒක නිසා සමහර විටක ඔය දවස් 7ක් 6ක් විතර භාවනා වැඩසටහනට ආවම ඒ සාමුක්ඛංශික දේශනාවේ තිබිච්ච සියලු කරුණු අපි දවස් 7කින් 8කින් අර පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද හැටියට විග්‍රහ කරනවා. ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරන්ට විතරක් පුළුවන් හැකියාවක් තමයි සාමුක්ඛංශික දේශනාව.
ගරු ස්වාමීන් වහන්ස, අද වෙසක් පොහෝ දින අපේ සිව්වැලේ සිදුවී මේ අසිරිමත් සිදුවීම අපිට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. සිව්වැලේ සිදුවී මේ අසිරිමත් සිදුවීම අද වෙසක් පොහෝ දින සිදුවීම අපිට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. අනිත් එක, මහා පරිනිබ්බාන සූත්‍රයේ චත්තාරෝ ඨානානි කියලා සඳහන් වෙනවා. ඒකෙදි අපිට ඉන්දියාවේ අර චත්තාරෝටානානි ඒ විදිහට තියෙනවද ලංකාවේ කොහොමද තියෙන්නේ කියලා අපිට ඒකෙන් මනාව ඔප්පු කරන්න පුළුවන් නේද
දැන් මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන්නේ චත්තාරි මානිටානාන මොකද්ද වචනේ
චත්තාරි
මානිටාන චත්තාරි මානිටානාන කියන එකේ තේරුම මේක තියෙනවා ඊටාම ගැඹුරු මාර්ගදී අට්ටයක් එක දේශාංශක රේඛාවක තියෙනවා චත්තාරි මානි ඒ වගේම සමාන දුරින් තියෙන්නත් ඕනේ වෙන කොහෙවත් ඔය වගේ තියෙනවද නැද්ද කියන එක දැන් ඕන කෙනෙකුට හොයලා බලන්න පුළුවන් අන්න අතන පින්තූරයක් තියෙනවා හොඳට බලන්න අර තියෙන්නේ මේ සිව්වැලේ ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔය හෙලේ නෙමෙයි තිබ්බේ ඔයිට වැඩි හුඟක් ලොකු එකක් නමුත් තාම දේශාංශක වෙනස් කළත් නැහැ අර දුර වෙනස් වෙලත් නැහැ
එසේ අපිටුවමනේ දැන් එතෙන්දී අපිට ওই මාන්නෙන් උදන් අනන ඇයට
මාන කියන්නේ අර මැනීම අර සමාන
දුරි එක වචනයෙන් පුළුවන් නේද චත්තාරෝට ආන්නේ සූත්‍ර දේශනාවල තියෙනවා නම් අපිට
මේක තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි අංකයේ යටතේ ඡේදයේ යටතේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ තියෙනවා චත්තාරි මාන්තානානි ඕන කෙනෙකුට බලලා මාගදී භාෂාවෙන් තියෙනවා හැබැයි සිංහල භාෂාවෙන් මේක පරිවර්තනය කළා තියෙන්නේ පොඩ්ඩක් විකෘති වෙන විදිහට නමුත් මාගදී භාෂාව ඉතාම පැහැදිලිව පිළිසිදුව මේක දේශනා කළා.
කෙසේ ස්වාමීනි අපේ තොර මහානායක ස්වාමීන් වහන්සේලා කියන අයට ওই මහ තියෙන බුද්ධ ජනනසේ සූත්‍ර දේශනාවල් වල තියෙන දේ තේරුම් ගන්න අපිට
තේරුම් ගන්න බැරි. කමනේ නම් කියන්නේ අටුවාකාරයෝ වැරදි අර්ථ කතා දැම්මහම මොකද වෙන්නේ? ඒවනේ ඉගෙන ගන්නෙ. දැන් ඔයා පොඩි කාලේ ඉඳන් ඔය විසුද්ධි මාර්ගය වගේ දේවල් ඉගෙන ගත්තා නම් ඔය බුද්ධ චරිතය වගේ ආශ්චර්ය අද්භූත දේවල් ඉගෙන ගත්තා නම් ඔයාට ඕක මුල් බහැලන් තියෙන්නේ කොයි කාලේද ඔය කාලේ මොලේට දැම්මේ බ්‍රේන් වොෂ් කළේ කොයි කාලේද අර 3 4 5 පන්තිවල දැන් මැරෙනක නුනත් ඔය ඉගෙන ගත්ත දේ උගත් කමින් මත් වෙලා දැන් ඕක අත්හැරලා මේක ගන්න බෑ කාගේ කර්මෙද කර්ම ආවරණයක් වෙලා ඕක තමයි කම්මාවරණය කියන්නේ
ස්වාමීනි ඒතකොට අද උතුම් දිනයක් අපිට ඒ උතුම් දිනේ
හරි මේ උතුම් දිනේ කිව්වට උතුම් දිනේ මේ ලංකාවේ අද විතර වෙසක් පෝය දවසේ විතර සම්දර්ශන පවත්වන පව්කම් කරන ආනන්තරිය පාප කර්ම කරන වැරදි විදියට ධර්ම දේශනා කරන සම්දර්ශන කරන දවසක් මේ 385 දවසේ තවත් තියෙනවද නැහැ ඉතින් කාගේ කර්මෙද ඔය කරන කියන වැරදිද දැන් බලන්නකෝ සම්දර්ශනමනේ පවත්වන්නේ මිනිසුන් ඔය ආතල් එකේ දැන් මේ ඔය දැන් බලන්නකො කියන වචන ආතල් එකක් දාන්න හොඳ දවස කියලා මිනිසු කියන්නේ
ඈ
අද හොඳට ගෙදර ගියන්න ඕනේ නැහැ ගිහිල්ලා ෆ්‍රයිඩ් රයිස් කාලා ආතල් එකක් දාලා ලු බක්කොටන්ට ඔය ඔක්කොම කරන්නේ මොකද්ද මේ බෞද්ධයෝ ඈ මේවද මේ සම්දර්ශනනේ මේවා ධර්මයේද මේ උතුම් දවසේ කියලා අපි නමට දැම්මට ලෝක ප්‍රකාශ කළාට මේ දවසේ විතර පව්කම් කරන දවසක් මේ ලෝකේ මේ රටේ නැහැ. දැන් මේ සිළු පිරිසක් මේ ධර්මය ඇහුවට වැඩි පිරිසක් කරන්නේ මොකද? ඔක්කොම තාම අර තරඟෙට කූඩු හදනවා, තරම් ගන්නවා, තරම් බලනවා, බණ කවි කියනවා, තව නොඑක් දේවල් වා. ඊට පස්සේ ඔය සංනිවේදන මාර්ග සියල්ලම මොකද කරන්නේ ප්‍රචාරයේ ප්‍රසිද්ධිය ප්‍රණාමයේ ප්‍රබෝධයේ ප්‍රතිලාභයේ සඳහා ක්‍රියාත්මක වෙනවා ඒ සම්දර්ශන සම්දර්ශනේ කියන්නේ රාගයෙන් ద్వේෂයෙන් මෝහෙන් ප්‍රදර්ශනය කිරීම වෙන මොකක්වත් නෙවෙයි
ස්වාමීන් වහන්සේ එතකොට අද අපි මෙතන ඉන්නවා 2000කට විතර ලොකු සෙනඟක් ඉතින් අපිත් ලංකාවේ පුරවැසියෝ වශයෙන් අපිට
ඒක තමයි මම කිව්වේ මේ පරියාප්ති ධර්මයේ මතු කරන්න ඕනේ කියලා. ඔව්.
ඉතින් නියම විදිහට අපිට අපේ රාජ්‍ය නායකයන් වහරි දැනුවත් කරන්න අපිට ලිඛිතව හරි ඔබ වහන්සේට අයිතියක් නැද්ද?
මට අයිතියක් නැහැ. මට කරන්න පුළුවන් වැඩේ මම කරලා ඉවරයි.
ඔව්.
දැන් ඒක තවත් ඉන්නවනේ මෙතන යම් කරන්න පුළුවන් අය.
ඔව් ඒගොල්ලෝ දැන් දැනගෙන හොනෝ දැනුවත්සේ ඉන්නවනේ.
දැන් මෙතෙක් කල් තිබුණේ මේක වැහිලා ගිහිල්ලා යටපත් වෙලා මේක ගැන දැනුමක් දැන් මිනිස්සු කොටසක් දන්නවා. දැනගත්ත මිනිස්සු පුළුවන් අර කරුණ හතරේ අවසාන කරුණ මොකද්ද? තමන්ගේ හැකියාව ශක්තිය අනුව තමන්ටත් මේ ධර්මයේ විරුද්ධ කරන්න මතු කරන්න පුළුවන් හැකියාව ශක්තියක් තියෙන කෙනෙකුට තමන්ටත් බය නැතුව ඉදිරිපත් වෙනවා. දැන් මම බය නැතුව මේක නිබය මගේ යුග මෙහෙවර මං ඉටු කළා තියෙනවා. මගේ දැන් ඔය කවුරුවක්වත් මට නඩු දාන්නවට හිරේට දාන්නවට මම බය වුණේ නැහැ. අදත් මම බය වෙන්නේ නැහැ. මම කියනවා කියන්න ඕනේ. ඉතින් අනික් අයටත් මේක බය වුණොත් නම් අර සම්මතයට යට වෙනම මිසක් කරන්න දෙන්නේ.
අපේ ආගේ එක ශක්තියක් වෙලා වගේ අපිට බැරිද එහෙම අපේ දැන් අපිට මේකට ඇහුම්කන් දෙන්න කියලා දැන් රාජ්‍ය නායකයෝ මේ වෙනකොට සමාජයට ජරු ජනාධිපතිතුමාණන් දන්නව නොදන්නවසෙ ඉන්නත් පුළුවන්.
ඒ අයගෙත් ඇහැ පාඩු අන්න ඕන. නැතුව බෑ.
අපිට ඒක වගකීමක් ඇතුව ඒක බාර දෙන්න බෑද මේක
පිළිබඳව? එහෙම එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේක ධර්මතාවයක් තියෙනවා. මේක තියෙන්නේ ධර්මතාවයක්.
එසේ ස්වාමීනි තව මට වෙසක් බොහෝ සිදුවීම පිළිබඳව පොඩි කැටි හැඳින්වීමක් අපේ බුද්ධිලෝගුරු බුදු පියාණන් වහන්සේ සිව්වලේ සිදුවීම පොඩ්ඩක්.
ඔව් දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ දවසේ අර ජයශ්‍රී මහ බෝධි මූලිය ගාව තෙමාගුලක් සිදු වුණා. එක දවසක එක මොහොතක එක අවස්ථාව. මොකද්ද උදාහරණිකුත් සහිතව මේක තියලා තියෙන්නේ අර ඉර පෑවුවා අඳුර දුරු වුණා ආලෝකය මතු වුණා. තුනයි අඳුර දුරු වුණා ඉර පෑවුවා ආලෝකය මතු වුණා. ඒක නිසා අර මෙතෙක්කල් පෘථග්ජන තත්ත්වයේ හිටිය සිද්ධාර්ථ කියන චරිතය අවසන් වුණා. ඒ වගේම ශාක්‍ය මුනිින්දයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ඒ වගේම ලෝකයාට ඥානාලෝකය බුද්ධාලෝකය ධර්මාලෝකය පැතිරිව්වා. තුනම එකවර සිදු වුණා. දැන් මරණයට පත් වී මගුල් කෑමක්ද මගුලක්ද නෑ. ඉතින් ඒක නිසා මේ තෙමාගුලම සිදු වුණේ එක දවසක එක හරි. ඒක පරමාර්ථ විග්‍රහය අරක සම්මත පෘථග්ජන විග්‍රහය. ඉතින් මේවත් තියෙනවා ලෝකේ. ඒවා තියෙන්නම ඕන. නැත්නම් මේ පෘථග්ජන මිනිස්සුට එහෙම නැත්නම් අර බුදු කෙනෙකුට පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන්න බෑනේ. ඈ උබ්බේ අනනුසුතේසු ධම්මේ කියන්නේ කියන්නේ මොකද? මේකේ පරමාර්ථය මතු කළා මෙතෙක් විරු මෙතෙක්කල් නොයසු විරු භාවිතේ නොතිබූ දෙයක් මතු කළා දීමයි උබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන්නේ. ඉතින් ඒක නිසා අපි ඔය තියෙන දේම මල් පූජා කරන්න සිල් ගන්න භාවනා කරන්න හුස්ම ඇද පිට කර කර කිව්වනම් ඒක ධර්මයක් වෙන්නේ නැහැ. ඒක සම්මතයෙන්දී අලුත් දෙයක් කිව්වා වෙන්නේ නැහැ. අලුත් දෙයක් කරා වෙන්නේ නැහැ. අලුතෙන් නිවනක් හොයාගත්තා වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවොත් එදා මල් පූජා කරන මිනිස්සු ගාව තිබ්බා. සිල් සමාදන් වීම මිනිස්සු ගාව තිබ්බා. භාවනා කිරීම මිනිස්සු ගාව තිබ්බා. තව නොයෙකුත් දේවල් මිනිස්සු ගාව තිබ්බා. පාම් පත්තු කළා, හඳුන් කූරු පත්තු කළා. අර පරිබ්‍රාජිකයෝ නිගණ්ඨයෝ මහාන බමුණොත් ඔය වැහි කාලෙට අර වස් ලැසුවා. ඒවා සම්මතයෙන් තිබුණා. ඒක ඒ හැම දෙයක්ම බුදුහාමුදුරුව නිවනට උපකාර වන ආකාරයට අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව අලුතෙන් නිවනට උපකාර වන විදිහට සියලු දේ සම්මත දේවල් අර්ථ ගැන්වුවා. නිවනට උපකාර වන ආකාරයට ධර්ම විග්‍රහයක් කළා. ඒකයි බුදු කෙනෙකුගේ කාර්ය. වෙන මොකක්වත් නෙමෙයි.
පින්වත් අරියතුන් වහන්ස,
ඔව් තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුද්ධ පූජාව තව විනාඩි 10-5කින් ලැහැත්ටි කරන්න.
අද දින බොහෝ තැන්වල සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. මේ සත්‍ය ධාතුන් වහන්සේලාද මේ ධාතුන්
වහන්සේ ඒවට දැන් කියන්නේ මොකද්ද? අලුතෙන් නිසක, ඒ කියන්නේ සැකයක් තියෙනවා කියන එකමනේ. එම් වචනයක් දාන්නේ මොකද? දැන් අපිට නිසක මොකද්ද? දළදා වහන්සේ මහනුවර ඉන්න ඒ වගේම මහියංගනේ තියෙන ඔය අර මේ බුදුහාමුදුරුවන්ගේ අර ධාතුන් වහන්සේලා කේත ධාතුව සහ ග්‍රීවා ධාතුව ඒවා තියෙනවා. ඒ වගේම ලංකාවේ තියෙනවා මේ බුදුහාමුදුරුවන්ගේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා. ඔය එක එක තැන් වලින් ගෙනාලා ඌරු ඇටනේ ඔය පෙන්නන්නේ. ඔය නිසක උනේ ඒකනේ.
ඒ වගේම
ඉතින් දැන් මෙහෙමයි, අපි දවස ගානේ දළදා හාමුදුරුවන්ට වහන්සේට වැඳලා නිවන් දකින්න පුළුවන්ද?
බැහැ.
පුළුවන් නම් ඉතින් ඒක කරගන්න පුළුවන්නේ. මොනවද ඔය ධාතුන් වහන්සේලා? ඒකෙන් හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවම කිව්වා උද්දේශික ශාරීරික පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඳීම වරදක් නෑ කියලා. හැබැයි ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වා ඒක අවශ්‍ය වෙන්නේ අර යම් කිසි සද්ධානුසාරී තත්වයකට පත් වෙන. නමුත් මේක අපි අනිච්ච දුක්ඛානත්ත තේරුම් ගන්නකම් අපේ හිත කිලුටු වෙන්නේ කොහොමද? ඒ කිලුටු වෙන්නේ යන හිත ඒ මොහොතේම එත්තේසං උපජ්ජමානා උපජ්ජති, එත්තේසං පහියමානා පහියති, එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති කරගන්නේ ප්‍රායෝගිකව කොහොමද? ආනපාන සති සමාධිය වඩලා කියන එක තේරුම් ගත්තොත් ඔය ධාතුන් වහන්සේලා එක්ක නමක්වත් වැන්දේ නැතුවට නිවන් දකින්න මඟපල ලබන්න සියලු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරගන්න පුළුවන් වෙනවා. හොඳයි, එහෙනම් දැන් බුද්ධ පූජාව ලැහැත්ති කරලා එහෙනම් පිළිගන්නන්නට ඔය මාර්ගයේ පොඩ්ඩක් ඉඩ දෙන්න. තවත් එක ප්‍රශ්නයක් තියෙනවා නම් කාගේ හරි විනාඩියකට අහන්න පුළුවන් බුද්ධ පූජාව ගේනක.
අරියතුන් වහන්ස, මට දෙවෙනි ප්‍රශ්නේ අහන්න බැරුව ගියා කාල වේලාවකින්ද. මේ තවත්
අවස අහන්න පුළුවන්. තව තියෙනවා වෙලාව. ලිඛිත වේවන්ද?
එමය.
ඔය ලිඛිත වේවන්ද? ප්‍රශ්නේ අහන්න පුළුවන් අපිට. හොඳයි, එහෙනම් ඒ බුද්ධ පූජාව ගේන්න විද පොඩ්ඩක් දෙන්න. කවුරුත් සාදුකාරයක් දෙන්න. හොඳයි, කවුරුත් සාදුකාරයක් දෙන්න. ඒ කෑගල්ල ගලිගමුවේ සිට පැමිණි අමරසිංහ මහත්මාත්, ඒ දූ දරුවන් නොන මහත්මයාත්, ඒ පවුලේ ඥාති මිත්‍රාදීන් හිතවතුන් සියලු දෙනා එක්කතු වෙලා මේ සිවණක් පිරිසිදුෙහි සකස් කරගත්තා වූ දානමාන වස්තූන්හි අග්‍ර වූ කොටස පළමු කොටම ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නාමෙන් බුද්ධ පූජාවක් ලෙසින් පිළියෙල කරලා පිළිගන්වලා දැන් පූජා කරන්නට යෙදුණා. ඉතින් ඒක නිසා මේ සියලු පින්වතුන් සිහිපත් කරගන්න ඕන, අපි මේ සකස් කරගත්තා වූ දානමාන වස්තූන්හි අග්‍ර වූ කොටස ලෞතරා බුදු පියාණන් වහන්සේගේ නාමයට ඒ බුද්ධ පූජාවක් ලෙස පිළිගන්වලා අපේ සිතේ පිරිසිදු බවක්, රාගයෙන් තොර බවක්, ඒ වගේම නික්ලේශී බවක් අපි ඇති කරගන්න. ඉතින් ඒක නිසා මේ බුද්ධ පූජාව පූජා කරලා පිළිගන්වලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ නාමයට අපි පින්කමක් කරගෙන ඒක කුසලයක් බවට පත් කරගන්න අපි පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ සඳහා දැන් ප්‍රායෝගිකව මේ ක්‍රියාව අපි කරන්නට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා කවුරුත් සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ ගාථාවන් කියලා ඒ පින කුසලයක් බවට පත් කරගන්නට අවස්ථාව පත් කරගන්න. නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ රාතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපි සෝ භගවාරා සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති. ආදේව මනුස්සානං බුද්ධෝ භගවාති. අදිවාසේ තුනෝබන්තේ පානීය අරිකප්පිට අනුකම්පං පාදාය පටිගං ආතුමුත්තම අදිවාසේ තුනෝබන්තේ භෝජනං පරිකප්පිට අනුකම්පං පාදාය පටිගං ආතුමුත්තම අදිවාසේ තුනෝබන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං පාදාය පටිගං ආතිමත්තමං එතාවතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානු අන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබානපත්ති කායේන වාචාචි පමාදේන මයාකට අච්චයන් කමමේ බන්තේ බූරි පඤ්ඤතත කායේන වාචාචි පමාදේන මයාකට අච්චයන් කමමේ ධම්ම සම්දිත්තික අකා කායේන වාචාචි පමාදේන මයාකට අච්චයන් කමමේ සංඝ සුපටිපන්න හොඳයි දැන් අවස්ථාව ඒ දවල් දාහනය පිළිගන්නට ඉතින් ඒක නිසා සියලුම දෙනා බොහොම සංවරව තමන්ගේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ශික්ෂණයෙන් යුතුව සදී පැහැදී අනුන්ට කරදරයක් නොවන ආකාරයට ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුතුව ඒ දාහනය පරිහරණය කරන්නට අවස්ථාව